නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ නාජගමා භවේසු සාරං විචිනම් පුප්පමීව උදුම්බරේසු යෝ බික්ඛු ජහාති ඕරපාරං උරගෝ චින්නමීව තචං පුරානන්ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට එකතු වෙලා ඉන්න පින්නතුනි, අපි සුපුරුදු විදිහට ඉරිදා දිනයේ වැඩසටහන එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මුලින් යම්කිසි විදිහක ධර්ම දේශනාවක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තුව. එතකොට අපේ 51 වෙනි වැඩසටහන තමයි මේ තියෙන්නේ. ගිය සතියේ පොඩි කානිවල් එකක් වගේ සැමරීමකුත් තියුණා. ඊට පස්සේ දැන් නැවතත් අපි මේ ධර්ම දේශනාවත් එක්ක, එහෙම නැත්නම් මේ හුරු පුරුද්දත් එක්ක එකතු වෙලා බලමු ටිකක් ටිකක්, තව ටිකක් ඉදිරියට මේ වැඩසටහන, මේ පිරිස එකතු කරගෙන යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ සඳහා අවස්ථාවක් ගන්න තමයි හදන්නේ. ඉතින් අපි මේ වටපිටාව දිහා බැලුවහම, මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් දිහා බැලුවහම, මේ බාහිර ලෝකේ මතවාද දිහා පොඩ්ඩක් බැලුවහම අපිට තේරෙනවා එක්තරා විදිහක අපි හැම වෙලේම සෙවීමක්, එහෙම නැත්නම් උත්සාහයක යෙදිලා ඉන්නවා. එන්නේ ඒ වගේ සෙවීමක් උත්සාහයක් තුළින් මොන හරි සැනසීමක් පහසුවක් ලං කරගන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඔය මුළු ජීවිතේම රැඳිලා තියෙන්නේ ඕක මත තමයි. එතකොට මේ විදිහට නොයෙකුත් දේවල් සොයන්න අපි පෙළඹෙනවා. නොයෙකුත් උත්සාහ කරන්න අපි පෙළඹෙනවා. ඉතින් මේ උත්සාහය තුළින්, මේ සෙවීම තුළින් අපිට පහසුවක් යහපතක් සැලසිලා එනවා කියන අදහසක් අපේ තියෙනවා. ඒ විදිහේ සැනසීමක් ලං කරගන්න පුළුවන් කියන හැඟීමක් අපි තුළ තියෙනවා. ඉතින් මෙන්න මේ සෙවීම පිළිබඳ, මෙන්න මේ උත්සාහය පිළිබඳ යම් කිසි පැහැදිලි කර ගැනීමක් අපි සිද්ධ කරන්න උත්සාහ ගමු. ඉතින් එක්තරා විදිහක දැන් මෙහෙම බලමු. දැන් ධර්මය ගැනත් යම් කිසි උත්සාහයක් දරන්න වෙනවා. එහෙම නැතුව හේ නිකන් ඉන්දියා කියලා මේ කියන වැඩේ අපිට සාර්ථක කරගන්නත් බෑ. එතකොට එහෙනම් කොයි විදිහටද අපි මේකේ සමබරතාවයක් හදාගන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා අපි ළඟ. අර විදිහට ලෝකයාගේ සෙවීමකුත් තියෙනවා. අපේ හිත් තුළ ඒ වගේ සෙවීමක් නැවත නැවත කරන්න නැඹුරුවකුත් තියෙනවා. ඒ අතරේ බුදු කෙනෙක් පහළ වෙලා යම් කිසි විදිහක ධර්මයක්, යම් කිසි විදිහක මාර්ගිකුත් අපිට පෙන්නලා තියෙනවා. එතකොට මෙන්න මේ මාර්ගයට අනුව මොකක්ද එතකොට අපි දරන උත්සාහය? කොයි විදිහටද උත්සාහ දරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක විසඳ ගන්න ටිකක් ටිකක් පුළු පුළුවන් විදිහට අපි උත්සාහයක් දරමු. ඉතින් දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක, එක්තරා දේශනාවක මෙන්න මේ සම්මාදිට්ඨිය ගැන කරපු දේශනාවක සඳහන් කරන මොකද්ද? මෙන්න මේ සම්මාදිට්ඨිය කියලා කියනවා. කොහොමද කෙනෙක් සම්මාදිට්ඨියත් එක් වෙන්නේ කියලා විමසා සිටිනවා. ඔයම ඇහුවා මේ වටපිටාව ඉන්දියා හාමුදුරුවෝ ටික කියන අනේ ස්වාමීන් වහන්සේ අපිට ඔවා තේරෙන්නේ නැහැ, අපිත් මේ බොහෝ දුර ඉඳලා ඇවිල්ලා තියෙන ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන තමයි කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් එහෙම කිව්වහම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙන්න මේ සම්මාදිට්ඨිය පිළිබඳ එක්තරා අර්ථ දැක්වීමක් සිද්ධ කරනවා. එතකොට කියනවා මෙහෙම, යමෙක් අකුසලය දන්නවද, අකුසල මූලය දන්නවද, කුසලය දන්නවද, කුසල මූලය දන්නවද, මෙන්න මේ පමණකිනුත් මේ තැනැත්තා සම්මාදිට්ඨිය ඇත්තෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔහොම තමයි සම්මාදිට්ඨිය කියන එකේ අවස්ථාවේ පැහැදිලි කළ දෙන්නේ. එතකොට අන්න අර විදිහට ලෝකයේ කෙනෙක් සෙවීමක යෙදිලා ඉන්නවා, සොයාගෙන යන්න කටයුතු කරනවා. එහෙම සොයන්න සොයන්න උත්සාහ කරන්න කරන්න අන්න බුදුරජාණන්ගේ ධර්මයේ පිළිබඳ මොන විදිහේ සෙවීමක් සිද්ධ කළ යුතුද කියන පැහැදිලි කිරීමක් මේ කියන කතාව පිටිපස්සේ තියෙනවා. ඉතින් එහෙම කියලා නවත්තන්න නැතුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තව ටිකක් මේක ඒ අහගෙන ඉන්න පිරිසටත් තේරෙන විදිහට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මුලින් කියන මොනවද මේ අකුසල් මුල් කියලා කියන්නේ මොනවද කියලා හඳුන්වලා දෙනවා. එතකොට ඒකේ අකුසල් මුල් ඉදිරිය හඳුන්වන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන තුන තමයි. ඊට පස්සේ අකුසල් මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා. එතකොට සඳහන් කරනවා අන්න අර දස අකුසල් කියලා අපි අහලා තියෙන 10 තමයි එතන ප්‍රකාශ කරන්නේ. එතකොට මේ පින්නතුන් අහලා ඇති අන්න වචනෙන්, කයින්, හිතින් වෙන අකුසල් 10ක් පිළිබඳ මේ ධර්මයේ සඳහන් වෙනවා. කයින් ගත්තොත් අර පළවෙනි ශික්ෂාපද තුනට අයිති වෙන ඒවා. මොනවද? සතුන් මැරීම, හොරකම, ඊළඟට කාමය වරදවා හැසිරීම කියන ඔන්න ඔය තුන අකුසල් විදියට පෙන්වනවා. ඊට පස්සේ වචනෙන් ගත්තොත් බොරුව, කේලම, පරුස වචන, හිස් වචන කියලා 4ක් පෙන්වනවා. ඊට පස්සේ හිතින් ගත්තොත් අන්න යම්කිසි අකුසල් 3ක් පෙන්වනවා. මොකද්ද? බද්ධ වෛරය, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය, ඊළඟට විෂම ලෝභය. ඔන්න ඔය තුන පිළිබඳ අදහසක් කියනවා. එතකොට මෙන්න මේ විදිහට කයින්, වචනෙන්, හිතෙන් වෙන අකුසල් 10ක් ගැන හැර දක්වනවා. අන්න අකුසල් මුල් කිව්වා, අකුසල් කිව්වා. ඊට පස්සේ කියනවා කුසලය කියන්නේ මොකද්ද? කුසලය කියලා සඳහන් කරන්නේ මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ. ඊට පස්සේ සමා වෙන කුසල් මුල් කියලා තමයි මේ ටික සඳහන් කරන්නේ. කුසල් මුල් කියන්නේ මොනවද? කුසල් මුල් කියන්නේ අලෝභ, දෝෂ, අමෝහ. ඊට පස්සේ කුසලයේ කියන්නේ මොකද්ද? අන්න අර 10ම කියනවා වැලකීමක් ඉදිරියට දාලා. සතුන් මැරීමෙන් වලකිනවා, හොරකමින් වලකිනවා, ඊළඟට කාමයේ වර්ධව හැසිරීමෙන් වලකිනවා, බොරුවෙන්, කේලම් වලින්, පරුස වචන වලින්, හිස් වචන වලින් වලකිනවා. ඊට පස්සේ හිතෙනොත් අන්න අර විදිහට විෂම ලෝභෙන්, බද්ධ වෛරෙන්, මිත්‍යා දිට්ඨියෙන් වලකිනවා. එන්නේ වැලකීම තමයි පෙන්වන්නේ. එතකොට අකුසල් කුසල් සහ කුසල් මුල් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට එහෙම කියලා කියනවා මෙන්න මේ පමණ දන්නවනම්, එන්නේ මේ පමණට දන්නවනම් ඒ තැනත්තා සම්මා දිට්ඨියත් එක් බවට පත් වෙනවා. අර විදිහට ලෝකයේ උත්සාහයක යෙදිලා ඉඳලා ඒ වගේ ගමනක් ගිහිල්ලා ගිහිල්ලා අන්න බුදුරෙයෙක්ගේ වචනයක් අහලා යම් කිසි විදිහක අන්න තමුන්ගේ දැක්ම නිවැරදි කරගත්තෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ පමණකින් කොහොමදපත් වෙන්නේ කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේ විදිහට ගමු. දැන් අපි දැන් අකුසල් ගැන කතා කරනවා. මම මෙච්චර පාප කර්ම කරලා තියෙනවා, මම මෙච්චර මෙච්චර දේවල් කරලා තියෙනවා, මෙහෙම මෙහෙම කරලා තියෙනවා කියලා ලොකු වார்த்தාවක් හැම කෙනාටම තියෙන්න පුළුවන්. ලොකු කනගාටුවක් වගේ දෙයක් බොහෝ දෙනෙක්ට තියෙනවා. නමුත් එහෙම තියුණාට මොකද? අන්න ඔය කුසල් පැත්තට දාලා බැලුවොත් ඒකෙන් වැළකීමත් අපි කරලා තියෙනවානේ. ඒත් වැඩි වෙලාවක් කළා තියෙන්නේ මොකද්ද? වැඩි වෙලාවක් වැළකීලා තමයි ඉඳලා තියෙන්නේ. නමුත් අපි මොකද වෙන්නේ? අපි සමාදම් වෙන්නේ අන්න අර කරපු ටික විතරයි. මේ වැළකීමෙන් වෙලා තියෙන සහනය පිළිබඳ හැඟීමක් අපි තුල නැහැ. ඒ විදිහේ අනුමෝදනාවක් වෙන්න අපි කැමති නැහැ. ඉතින් ඔය අනුමෝදනාව, ඔය පාප කර්ම අනුමෝදනාව වෙවි ඉඳලා ඒ විදිහට දූෂිත වූ හිතක්, පදුට්ට හිතක් හදාගෙන ඉඳලා ඉතින් අපාය යන එකත් අහන්න දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන මේ 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 මිනිස්සෙක් පාප කර්ම කරන්නේ සුළු වෙලාවක්, වැඩි වෙලාවක් ඉන්නේ වැළකිලා. නමුත් අන්න අර ඒ හැඟීම අරගත්තාම, ඒ කරපු ටික විතරක් ඔළුවට දාගත්තාම මෙතනත්ත අපාගත වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපායට යනවා කියලා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඒ තැනත්තව අපායේ ගිහිල්ලා තිබ්බා වගේ තමයි. ආයි යවන්න දෙයක් නැහැ. මොකද හේතුව අන්න මේ තැනත්තගේ ඒ විදිහේ හැඟීමක්, ඒ විදිහේ අදහසක් තමයි තියෙන්නේ. නමුත් මේ පාප කර්මිකින් වැළකීමම කුසලයක් බව අපිට කොහොමද පෙන්වුම් කරන්නේ? දැන් අපි දන්නවා මේ වැළකීම කියන අර්ථය, මුකුත් නොකර ඉඳීම කියන අර්ථය ටිකක් අපිට දනවන්න අමාරුයි. අපිට හිතෙන හැම වෙලේම මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ වුණත් මොකක් හරි කෙරීමක් තමයි වැඩියෙන් තියෙන්නේ කියලා, මොනවා හරි විදිහක උත්සාහයක් තමයි තියෙන්නේ කියලා අපේ අදහසක් තියෙනවා. එතකොටනේ ආගමේ ධර්මයේ අතර වෙනස තමයි ඔතන තියෙන්නේ. ආගම පැත්තෙන් ගත්තොත් ඇත්තටම උත්සාහයක් තමයි තියෙන්නේ. උත්සාහයක් තමයි තියෙන්නේ. උත්සාහය වෙනුවෙන් කැප වෙලා අපි කල්ගත කිරීමක් තමයි තියෙන්නේ. නමුත් ධර්මයේ පැත්තට අහම මෙන්න මේ වැලකීම් මාත්‍රයකින්ම අන ලොකු සහනයක්, පහසුවක් මතුවෙලා එනවා. ඉතින් එහෙම මුකුත් නොකර ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් මුකුත් නොකර ඉන්න කිව්වට මොකද, අපි හැම වෙලේම මොනව හරි කරන්න නැවත නැවත එළඹීමක් උත්සාහයක් තියෙනවා. දැන් හැම වෙලේම මොනව හරි වල යෙදෙන්න අපිට උනන්දුවක් ඕමනාවක් තියෙනවා. ඉතින් මේ ධර්මය කියලා හරි මෙන්න මේ විදිහේ වැඩක යෙදිලා ඉන්න ඕනේ. මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඉතින් දැන් මේ අපි හිතමු සතිමත් බව පුරුදු කරන කෙනෙක් එක්තරා විදිහක අන්න මුලින් යම්කිසි උත්සාහයක් දරනවා. යම්කිසි විදිහක ක්‍රියාවක් කරනවා. මොකද්ද කරන ක්‍රියාව? එහාට මෙහාට විවේකීව ඇවිදිනවා. ඊළඟ විවේකයෙන් වාඩි වෙලා ඉන්නවා. එහෙම ඉඳගෙන අන්න තමුන්ගේ අවධානය සමහර විට පතුලට දැනෙන දැනීම කෙරෙහි යොමු කරන්න උත්සාහයක් ගන්නවා. ඒ වගේම තමුන්ගේ අවධානය මම මේ වාඩි වෙලා ඉන්නවා කියන හැඟීමට යොමු කරන්න, එහෙම නැත්නම් හුස්මට යොමු කරන්න උත්සාහයක් දරනවා. එතකොට ওই විදිහට තමයි ওই වැඩේ පටන් ගැනීම. නමුත් එහෙම පටන් අරගෙන ටිකක් මේ සිහිය කියන එක දැන අඳුනගත්තට පස්සේ, මේ සිහිය කියන එක තමුන්ට පොඩ්ඩක් ලං කරගත්තට පස්සේ ඇතරම උත්සාහයකට වැඩිය මුකුත් නොකරඳීමක් තමයි තියෙන්නේ. නමුත් අපි ඒකට කැමති නැහැ. අපි හිතනවා හුස්ම බලන්නම ඕනේ. හුස්මෙන් පිට ගියොත් වැඩේ අවුල්. එහෙම නැත්නම් පතුල බලන්නම ඕනේ. පතුලෙන් පිට ගියොත් වැඩේ අවුල්. අන්නේ පළවෙනියට දීපු උපදේශම දරාගෙන ඒ කොඩියම අරගෙන කටයුතු කරන්න උත්සාහ ගන්නවා. නමුත් අන්න මේ උත්සාහයකින් පටන් ගන්නතර මොකද ටික ටික මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එක්තරා විදිහක ග්ලෑඩ් ගේම් එකක් තමයි තියෙන්නේ. දැන් අර මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ හුස්ම බලන්න. ඊට පස්සේ බඩ පිම්බෙනවා හැකිලෙනවා බලන්න. ওই විදිහට තමයි පටන් ගත්තේ. නමුත් අවසන් දවසේ ඉවර වෙනකොට අනුපදේශක් දෙනවා නම් දෙන්න තියෙන්නේ මොකද්ද? ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරන්න. නිකන් වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව එක සැනසීමෙන් ඉන්න පුළුවන්ද? මුකුත් උත්සාහයක් නොකර ඉන්න පුළුවන්ද කියන දේ තමයි තියෙන්නේ. ඒත් උත්සාහය කිව්වහම අපි කයෙන් හිතෙන් ওই විදිහට උත්සාහ කරනවානේ. හරි, කයෙන් කරන උත්සාහ ටික අපි නවත්තනවා. ඒකෙන් දුරස් වෙනවා. එතකොට හොඳට වාඩි වෙලා, හොඳට සමබරව වාඩි වෙලා, ඇස් දෙකත් පොඩ්ඩක් විවේකීව පියාගෙන අන්න ඔහේ ඉන්නවා. එතකොට කය තුළ විවිධ ක්‍රියාකාරකම් වෙන දේවල් අපිට පේනවා. ඉතින් වෙන දේවල් ප්‍රශ්නයක් නැහැ. කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. හුස්ම ගන්න එක ඉබේ වෙන සිදුවීමක්. හද ගැස්ම ඉබේ වෙන සිදුවීමක්. බඩ පිම්බෙන හැකිලෙනවා කියන එක ඉබේ වෙන දෙයක්. අපේ ඉන්වෝල්මන්ට් එක අපේ කෙරුවාව පොඩ්ඩක් අයින් කරාම ඒ ටික තියෙනවා. ඒ ටික තියෙනවා. කෙරෙන දේවල් ටිකක් තියෙනවා. ඊළඟට හිත තුලිනුත් අපි හිතමු සතිය පුරුදු කරනවා කියලා හුස්ම බලනවා නම්, පායට දැනෙන දැනීම අත්දකිනවා නම් එතන යම්කිසි උත්සාහයක් යම්කිසි කෙරුවාවක් තියෙනවා. නමුත් ඒකත් අත්හැරලා දැම්මොත් ටික දවසක් පුරුදු වුණාට පස්සේ අන්න මොකද ක්‍රියාවලියක් වැටහෙනවා. මගේ අවධානය විටෙක හුස්මට යනවා, විටෙක වටපිටාවේ සද්දවලට යනවා, විටෙක සිතුවිලි වලට යනවා, විටෙක නොයෙකුත් මේ ඇඟේ තියෙන දැනීම් වලට යනවා, විටෙක කකුල හිරිවැටෙනවා, විටෙක මූණ කසනවා, විටෙක වේදනාවක් දැනෙනවා. ඒ දැනෙන ටික ඔක්කොම වෙන දේවල් මිසක් කරන දේවල් නෙමෙයි. එතකොට අන්න අවධානය හැමෙහි පැන පැන තියෙනවා. ඔන්න ඒ ක්‍රියාවලියත් එක්ක ඉන්න පුළුවන් නම් ඕක තමයි ඉතින් ওই ග්ලෑඩ් ගේම් එක. මම වාඩි වෙලා ඒ දැනෙන ටිකත් එක්ක ඉන්නවා. ඒක පිළිබඳ සතුටක් අපේ හිතේ නැත්තම්, ඒක පිළිබඳ ප්‍රසාදයක් අපේ හිතේ නැත්තම් අන්න අර හිතෙන් හරි කයින් හරි උත්සාහයක යෙදෙන්න පුළුවන්. ඒතර මේ දෙක හරියට අඳුනගත්තොත් එතනින් එහාට තවත් මේ ප්‍රතිපදාව පිළිබඳ ප්‍රශ්න ගැටළු මතුවෙන අවස්ථාවක් නැහැ. අර විදිහට උත්සාහයක් සහ ඉබේ වෙන දෙයක් අතර වෙනස, හිතන සිතුවිලි සහ හිතෙන සිතුවිලි අතර වෙනස, අහන ශබ්ද සහ ඇහෙන ශබ්ද අතර වෙනස, යම් කිසි දෙයක් කරනවා සහ කෙරෙනවා අතර වෙනස. එතකොට ඔන්න ඔය කෙරෙන දේවල් වලින් කවදාවත් අර විදිහට පාප කර්මයක් අකුසලයක් රැස් වෙන්නේ නැහැ. තර අපි හිතමු අපි වාඩි වෙලා ඉන්නකොට අපිට නොයෙකුත් හිතිවිලි ගලාගෙන එනවා. දැන් ඊයේත් කෙනෙක් ඇවිල්ලා කියනවා මොකද්ද මෙන්න මේ රාග සිතිවිලි කවදාවත් නැති විදිහට නිකන් මුළු ඇඟම ගස් නිකන් උද්‍යෝගයට පත් කරමින් හද ගැස්ම වැඩි කරමින් නැගිලා නැගිලා එනවා කියලා. එතකොට මේ තැනත්තට හිතෙනවා මේ වගේ පරිසරයක් තුළ මේ වගේ වටපිටාවක් තුළ මේ වගේ සීලයක් තුළ අන්න මේ එන එක වැරදි කියන අදහසින් තමයි මේ කතා කරන්නේ. ආගමට අනුව හරි තමයි. නමුත් ධර්මයට අනුව ඒ එන සිතුවිලි වලින් අපිට බාධාවක් නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ කොහෙද දන්න අර ආවා කියලා මම රාගය පිළිබඳ හිතන එක සුදුසු නෑ කියලා හිතේ අප්‍රසාදයක් ඇති වෙනවද? අන්නේ මොහොතේදී තමයි කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ. එතකොට අනේ ඒ වෙනුවට මේ යන ක්‍රියාවලියට ඉඩ දීලා බැලුවා නම් සිතිවිලි එනවා යනවා. එනවා යනවා. ඉතින් ওই රාගයේ සිතිවිලි එනවා දවස ගානේ අතීත කරපු කියපු දේවල් ඔක්කොම අන්න විදහ දක්වනවා. මේ විදහ දැක්වීමට ඉඩ දීලා බලා ඉඳියන හරියට ඉතින් අර හොඳ ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. අර විදිහට අමාරුවෙන් හොයාගෙන ඉන්ටර්නෙට් එක පුරා ඇවිදලා හොයාගන්න ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. ඉතින් ඒ බලන බැල්මත් එක්ක ඉන්න පුළුවන් ද? ඒකට ඉඩ දීලා දරාගෙන ඉන්න තරම් අපිට ශක්තියක් තියනවද? මේ යන ක්‍රියාවලිය මම අත දැම්මේ නැත්තම් කිසිම බාධාවක් නැහැ කියන එක දරාගන්න අපි සූදානම්ද කියන ප්‍රශ්නේ මෙතන තියෙනවා. අර විදිහට අපි හිතන මොකක් හරි කරන්න ඕනේ හැම වෙලෙම. මොකොත් නොකර බෑ. මේ කෙරුවාව නිසා තමයි ඔය ඔක්කොම වැඩ අනාගෙන නාගෙන ඉවර කරගන්නේ. දැන් උදාහරණයක් විදිහට ගමු. දැන් මේ කාලේ ලෝකේ අන තියෙන ප්‍රධාන ගැටලුව මොකද්ද? අන්න COVID-19. ඕක තමයි තියෙන ප්‍රධාන ගැටලුව. එතකොට ඕකත් කරන්න ගිහිල්ලා හදාගත් එකක් තමයි ගොඩක් වෙලාවට. මොකක් හරි උත්සාහයක් කරන්න ගිහිල්ලා හදාගත් දෙයක් තමයි. මොකද්ද උත්සාහය? මොකද්ද කරන්න ගිහිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි. දැන් ඔය කියන ප්‍රාන්තේ ඔය කෝවිඩ් කියන එක ඔය අලුත් වෛරස් එක ඇති වෙච්ච ප්‍රාන්තේ ඔය නමින්ම ඔය කොරෝනා වෛරස් එකේ නමින්ම නාවල් කොරෝනා වෛරස් එකක් කියලානේ ඔකට කියන්නේ. ඔය නමින්ම තියෙන වෙන ලැබ් එකකුත්. ඒ ලැබ් එකේ නම් මොකද්ද? ආ ඒ ලැබ් එකේ කෘත්‍ය තමයි මේ විදිහට අලුත් කොරෝනා වෛරස් හදන්න උත්සාහයක් දරනවා ඒගොල්ලෝ. උත්සාහයක් දරලා ඒවා මිනිස්සුන්ට වැඩි වැඩියෙන් බරපතල විදිහට වැඩි වැඩියෙන් ආබාධ වෙන විදිහට දියුණු කරන්නේ කොහොමද? ඒ දියුණු කරන්නේ වලට බෙහෙත් මොනවද කියන වගේ උත්සාහයක් දරලා තියෙනවා. ওই ප්‍රාන්තේ තියෙන එතකොට ওই චීනේ ටිකක් උතුරට වෙන්න, උඩ මැද හරියට වෙන්න. එතකොට මේ සාමාන්‍යයෙන් මේ වෛරස් වල ක්‍රියාවලිය තමයි ඔන්න ඔය වවුලංගෙන් තමයි ලෝක බෝ වෙන්නේ. එතකොට ඕක මේ අද ඊයාපු එකකුත් නෙමෙයි 19 වෙනකන් ගිහිල්ලා තියෙනවනේ. කලින් version උත් තියෙනවා. එතකොට එහෙම තියෙන ආපදාව තියෙන්නේ චීනේ ඒ දකුණු ප්‍රදේශෙට. උඩට යන්න යන්න ඒ වවුලුංගෙන් ඇති වෙන ඒ ආබාධය අඩුයි. එතකොට මේක තියෙන්නේ යම් කිසි විදියක උතුරට වෙන්න. ඉතින් එහෙම තියෙනකොට මේ වගේ ලැබ් එකක කටයුතු කරන බොහොම ප්‍රසිද්ධ ඒ විද්‍යාඥයෙක් ඒ කාන්තාවක් මේ දැනදී තමයි මේ ලැබ් එකේ සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරන්නේ. ඒ ලැබ් එකේ බොහොම ලෝක ප්‍රකට චරිතයක්. එතකොට මේ කොවිඩ් මේ විදිහට එළියට පයින්නකොට මේ විදිහට ප්‍රාන්තෙ ලොක් කරනකොට මේ දැනදී ප්‍රාන්තෙන් එළිය තමයි ඉඳලා තියෙන්නේ. පිට වෙන දිශාවක තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඉන්ටර්විව් එකට සඳහන් කරනවා මොකද්ද? මම මේ විදිහට මේ මගේ මෙහෙම නිවුස් එකක් අහන්න ලැබුණා. එතකොට මම ඒත් කල්පනා කරා මේගොල්ලෝ මේ වැරදි නමක්ද මේ පාවිච්චි කරන්නේ? නම වැරදිලාද මේ පාවිච්චි කරන්නේ? මොකද චීනයේ ඔය ප්‍රාන්තය ඇතුළත මේ අවුල්ලුන්ගෙන් මේ විදිහට මේ කොවිඩ් බෝ වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ විදිහේ පරිසරයක් නැහැ. ඒකින්ද මට හැතිෙච්ච මුල්ම අදහස තමයි මොකද්ද මේගොල්ලන්ට වැරදිලා මේ වැරදි නමක් පාවිච්චි කරන්නේ කියලා තමුන් නැවතත් අර ඉඳපු ඒ ලොක් කරලා තියෙන ඒ ප්‍රාන්තෙට තමුන්ගේ ස්ථානෙට ගියා. එහෙම යනකොට දැනගන්න ලැබුණා ඇත්තටම නෑ කොවිඩ් තමයි. ඒක තමයි ඇත්තම නම, හරි නම කියලා දැනගන්න ලැබුණා. ඉතින් එහෙම යනකොට මේ තැනැත්ති කියන මට දෙවනියට පහළ වෙච්ච හැඟීම තමයි හරිටත් වැඩිය පොඩ්ඩක් සහලවන භයානක හැඟීම. මොකද්ද? අන්නර අපේ ලැබ්බේ කේලික් එකක්ද මේක. අපි නිසා සිදුවෙච්ච දෙයක්ද කියලා භයානක හැඟීමක් මට පහළ වුණා කියලා කියනවා. නමුත් ගිහිල්ලා බලලා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් චීනේනේ. ගිහිල්ලා බලලා කියනවා එහෙම එකක් වෙලා නැහැ. අපි නෙමේ වවුලාම තමයි කියලා. එතකොට වවුලෙක් ඇවිල්ලා තව වෙන මොකක් හරි සතෙට්ට තොත්තුවක් දීලා තමයි මේක හැදිලා තියෙන්නේ කියන අදහස තියෙනවා. නමුත් අන්න කෙරුවාවල් වලින් යම් කිසි දෙයක් කරන්න ගිහිල්ලා අනාගෙන නාගන්න දේවල් තමයි ඔය තියෙන්නේ. මේ විදිහේ උත්සාහයවල් වලින් හදාගන්න ලෙඩ තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අපිට හැම වෙලේම තියෙනවා. දැන් අපි දකිනවා දැන් ඊයේ දරුවෙක් කියනවා මොකද්ද මේ අම්මත් එක්ක ඉන්න හරි අමාරු. එයා එනවා එයාගේ ප්ලෑන් ඔක්කොම අන්න මා තුලින් ක්‍රියාත්මක කරන්න. අර සින්දුවකත් තියෙන්නේ මොකද්ද අපේ පැත්තේ මහා කකුළු පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා. ඕකනේ තියෙන වැඩි උත්සාහයක් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහේ උත්සාහයක් කරන්න අර තමුන්ට බැරි වෙච්ච ඉලක්ක ටික දරුවෝ ලවා ක්‍රියාත්මක කරවන්න. ඒ දරුවා තමුන්ට ඕන විදිහට ඉක්මවන්න. ගත්තාම ඉතින් ওই ඝට්ටනේ තමයි ඉතුරු වෙන්නේ. ඝට්ටනේ විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් මගේ දවස්වල කුඩා කාලේ හැඟීමක් තිබුණා අපේ ගෙදර කවුරුත් වැඩිය නැහැ. ඉතින් අපේ අම්මා තොහෙ ඉන්නවා මිසක් එහෙම ලොකුවට බලපෑමක් නැහැ. මගේ හැඟීමක් තිබුණා මොකද්ද? අර මේ 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 විදිහට මේ කිසි නැහැනේ මේ මේ උනන්දුවක් කිසි නැහැනේ බලපෑමක් මේ අනිත් දෙමව්පියෝ නම් මෙහෙම බලපෑම් කළා මෙහෙම මෙහෙම කරන්න කියලා කියනවා කියන චෝදනාවක් මගේ තියුණා. ඒ වෙනුවට මම මොකද කරන්නේ අභිත්‍යයකට බෝලකින් ගැව්වාම විත්‍ය ආපහු බෝලේ විසි කරනවා. වහලයකට බෝලෙන් බලයක් විසි කරාම වහලේ ආපහු ප්‍රතික්‍රියා කරනවා. ඊරිදා දවසට උදේ ගියාම ඔන්න හවස් වෙනකන් නැහැ. පොයේ දවසට උදේ ගියාම හවස් වෙනකන් නැහැ. ඒක ඔහොම තමයි කල්ගත කරේ. නමුත් දැන් තේරෙනවා එහෙම නිකන් ඉන්න දෙනවා නම් මුකුත් නොකර ඉන්න දෙනවා නම් ඊට වැඩිය ලැබෙන වටපිටාවක් ඊට වැඩිය ලැබෙන වාසියක් නැහැ. තතන්න දරුවෙට නිකන් ඔහෙ ඉන්න දෙනවා නම් ඊට වැඩිය වාසියක් නැහැ. ඔහෙ කල් ගත කරමින් ඒ විවේකේ ගත කරමින් ඉන්න දෙනවා නම් ඊට වැඩිය වාසියක් නැහැ. නමුත් අපි හිතන හැම වෙලේම මොකක් හරි කළ යුතුයි. මොකක් හරි උත්සාහයක් දැරිය යුතුයි. දරුවන්ව නියම මාර්ගයට යොමු කළ යුතුයි. අධ්‍යාපනයට යොමු කළ යුතුයි. හොඳ ඉස්කෝලේකට දැමිය යුතුයි කියන අදහසක් කන්නාර කිරීමක් පිළිබඳ අදහසක් අපි තුල හැම වෙලේම තියෙනවා. ඉතින් දරුවෝ හදන්න ගියාම නාගෙන නාගෙන ඉවරයක් කරන තත්වෙට තමයි ඉතින් යන්නේ. අන්තිමට අන්න අර දරුවා අමුතුම ද්වේෂයකින් අමුතුම තරහකින් දෙමව්පියෝ දිහා බලන තත්වයක් තමයි අන්තිමට උදා වෙලා එන්නේ. ඒක තමයි උත්සාහයේ ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ. ඉතින් එහෙම උත්සාහ කළ අන්න මොකද වෙන්නේ? හොඳට තියෙන එක නාගෙන අනාගෙන ඉවර කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ කරන්නේත් මොන අදහසින්ද කරන්නේත් බොහෝම සද්භාවයකින් තමයි. බොහෝම යහපතක් සලසන්න උත්සාහයකින් තමයි කරන්නේ. බොහෝම හොඳ හැඟීමකින් තමයි කරන්නේ. නමුත් කරාට මොකද? අන්න අන්තිමට ද්වේෂයකින් වැඩේ අහවර වෙනවා. ඉතින් වෙලාවකට අර විදිහට බදාගෙන කසාද බඳින ගානට අන්න ආදරයක් දිනු වෙලා එනවා. අනිත් පැත්තෙන් තරහ වුණාම අන්න මරාගෙන මැරෙන ගානට තරහකුත් ඇති වෙලා එනවා. ඉතින් ওই අන්ත දෙකෙන් මිදෙන ස්වභාවයක් අපේ නැහැ. දවසක් එක මහත් එක්ක කියලා කියන මොකද්ද? අපේ ඔෆිස් එකට මෙහෙම අලුතෙන් කෙනෙක් ආවා. ඉතින් ඒ ළමයා හරි දුරලයි. ඉතින් මම පොඩ්ඩක් උදව් කරා මේ ගෑනු ළමයාට. ඉතින් මෙහෙම මෙහෙම කරා. මං කිව්වා මේ මහත්තයා කියලා ඕනේ නැහැ, නිකන් මේ අයියා කියලා කතා කරාම හරි. ඔහොම කියලා ඉතින් මං උදව් කරා. දැන් එතකොට එයා මගේ මටත් වැඩි ඉහලින් ගිහිල්ලා දැන් ලොක්කා ඉන්නවා, එයා ඉන්නවා, මම ඉන්නවා. එහෙම තමයි දැන් රිපෝර්ටිං ඕඩර් එක තියෙන්නේ කියලා දැන් අර උත්සාහයක් දරන්න ගිහිල්ලා ඒ වෙනුවට අන්න ද්වේෂයක් ඇති වෙලා ද්වේෂයක් ඉතුරු වෙලා තියෙනවා. ඒක තමයි අපේ ජීවිත ගමන. අර සින්දුවක තියෙන මොකද්ද? අන්න මගම රී පාග පාග ගාගෙන ගාගෙන රීගෙන රීගෙන. ඕක තමයි කරන්නේ. ඉතින් උත්සාහයකින් කරන ඒවා. අන්තිමට ගාගෙන නාගෙන අන්න වැඩේ අහවර කරනවා. ඉතින් අර මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් අපි තුල අපි දියුණු කරගන්නේ කොයි විදිහටද? ඒ විදිහේ දෙයක් අපි ලං කරගන්නේ කොයි විදිහටද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ නුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් කියවම ඒකත් ගොඩ දෙනෙක් පටලෝ ගන්න ආකාරයක් අපි දැකලා තියෙනවා. ඉතින් මොකද්ද ආයතන? එහෙනම් ඔක්කොම ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ. අන්න මම සියල්ල අතෑරලා මුකුත් නොකර ඉන්නවා කියන අමුතුම විදිහේ හැඟීමක් හිතට නගා ගන්නවා. නමුත් ඒ විදිහේ හැඟීමක් ගැන නෙමෙයි ඔය කියන්නේ. ඒ වෙනුවට සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක වීමක් පිළිබඳ තමයි මේ කියන්නේ. ජෝක කියන්න හොඳ විස්තරයක් තියෙනවා මේ ධර්මයේ නොවුනට. මොකද ඔය ටාවොයිසම් කියලා අහලා ඇති. ඒක සඳහන් වෙනවා වූ වේ කියලා යම්කිසි අදහසක්, යම්කිසි මතවාදයක්. ඒකේ මොකද්ද මේ වචන දෙකේ තේරුම? වූ කියන්නේ නෝ කියන එක, වේ කියන්නේ ඇක්ෂන්. නෝ ඇක්ෂන් කියන එක තමයි මේකේ තියෙන්නේ. නමුත් මෙහෙම ගත්තහමත් ඔන්න ඔය තියෙන පැටලෙවිල්ලම වෙනවා. මොකද ආයෙනම් මුකුත් නොකර ඉන්නවා. එහෙනම් මම උත්සාහ කරන්නේ අත අපිට අතක් තියාගෙන ඇස් දෙකක් තහගෙන අන්න එහෙම ඉන්නවා කියන අදහසක් තමයි මතුවලා එන්නේ. නමුත් මෙතන මෙන්න මේ action of non action කියන එක තමයි මේ කියන්නේ. එහෙම නැත්නම් not forcing කියන එක තමයි මේ කියන්නේ. සුදුසු වෙලාවෙදි ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්තුව අන්න ඕන ඕන වෙලාවට දඟලලා ගහලා බැනලා කරන්න යන්නේ නැහැ. ඒකට හොඳ ලස්සන උදාහරණයක් අපිට දෙන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා ඔය මුහුදේ ජල ක්‍රීඩා හා සම්බන්ධ තියෙන ක්‍රම කිහිපයක්. එකක් තමයි රෝවින් කියලා. අපි දැකලා තියෙනවා බොහොම වේගෙන් ගඟක වගේ පිරිසක් එකතු වෙලා කෑ ගහ ගහ අන්න එකම තාලෙට හබල් ගගහ මෙන්න ගමනකේ දෙනවා. ඉතින් ඔය ක්‍රීඩාව ගැන කියනවා අන්න යම් කිසි ශරීරයයි වෙහෙසවන මේ ලොකු වෙහෙසක් ඇති කරන ඒ වෙහෙසෙන් මැරෙන්න තරම් පුළුවන් ක්‍රීඩාවක් තමයි රෝවින් කියන්නේ. අන්න එච්චරට බලයක් යොදලා යොදලා තමයි අන්න ඕඩර් එක ෆොලෝ කරමින් අන්න හබල් ගගා තමයි මේ ගමන යන්නේ. එහෙම බලයක් යොදාගෙන ගමනක් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඇත්තටම. නමුත් අනිත් පැත්තෙන් අපි දැකලා තියෙනවා අර රුවල් ඔරුවක තරඟයක්. ඒ රුවල් ඔරුවේ තරඟයේදී මොකද්ද තියෙන දේ? අනේ එතෙන්දී මේ හුළඟේ දිශාවට ගමන් කිරීමක් තමයි තියෙන්නේ. හුළඟට අනුව අර තමුන්ගේ රුවල පොඩ්ඩක් එහෙ මෙහෙ කර ගැනීම තුලින් අන්න ගමනකේ දෙනවා. එතකොට ওই දෙකෙන් කෝකද අපි කැමති ක්‍රීඩාව කියලා ගත්තොත් අර විදිහට රෝවින් වලට කැමති කට්ටියත් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඉතින් අර විදිහට වෙහෙසිලා මැරිලා නැහින්නත් පුළුවන්. නමුත් අර රුවල් ඔරුව අරගෙන යන තැනත්ත කිසිම වෙහෙසක් නැතුව බොහොම විවේකීව අන්න පොඩි සුරුට්ටුවක් වගේ බිබි හෙමීට හෙමීට ගමනකේ දෙනවා. දෙගොල්ලොම ගමනකේ දෙනවා. අර විදිහේ එනර්ජි ලොස් එකක් නැති එක තමයි එතන තියෙන්නේ. එතන මෙන්න මේ විදිහේ අදහසක් තමයි කියන්නේ. මෙන්න මේ මහා මුහුදක රුවල් ඔරුවක් පදෝන තැනැත්තෙක්ගේ ස්වරූපයක් ගැන තමයි කියන්නේ. එතන නැත්නම් මේ හුල්ලංගේ දිශාව බලනවා. හුලඟේ දිශාව බලමින් ඊට අනුව කටයුතු කරනවා. ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. සුදුසු අවස්ථාවේදී රුවලේ ඇංගල් එක වෙනස් කරනවා. අනේ වෙනස් කරමින් කල්ගත කරන්න උත්සාහ කරනවා. තමුන්ගේ අවශ්‍ය දිශානතියට යනවා. එන්නේ මේ වගේ හැඟීමක් තමයි මේ කියන්නේ. දැන් ඔය මේ දවස්වල දකින්න ඇති සමහර විට අන්න අර මේ කිමිදුම් ශිල්පියෝ, කිමිදුම් ක්‍රීඩකයෝ අන්න ඔලිම්පික් ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. එතකොට මේ කට්ටිය උඩකේ ඉඳලා බෝඩ් එකකේ ඉඳලා කරණමක් ගහගෙන වතුරට පයින්නවා. ඔය පැනීම බැලුවහම අපිට ඔක්කොම එක වගේ පේන්නේ. නමුත් ටිකක් හොඳට ලං වෙලා බැලුවොත් අන්න අර වතුරට එළඹෙනකොට මේ තැනත්ත හරියට ඊතලයක් වගේ තමුන්ගේ ශරීරේ හදාගෙන අන්න වතුර දිශාවට ඉලක්ක වෙනවා. වතුර දිශාවට එළඹෙනවා. අන්න එහෙම එළඹුණාම මේ තැනැත්තෙක් වතුරට පැන්නා කියන සලකුණක්වත් නැති තරමට අන්න බොහොම සුළු වතුරේ කැළඹීමක් තමයි වෙන්නේ. නමුත් ඒ වෙනුවට කෙනෙක් බොහොම වැරදීමකින් වගේ හරි චටාස් ගහලා ගිහිල්ලා අන්න බඩ පැත්ත හරි මේ නැත්තෑගේ යම් කිසි අර විදිහට ඊතලයක් නැතුව හරි වැදුනොත් මොකද වෙන්නේ? අන්න මේ තැනැත්ත මහා කැළඹිල්ලක් ඇති කරගෙන මහා ජලකඳක් ඉහළට විසි කරගෙන වතුරට එළඹෙනවා. එතකොට අන්න සාමාන්‍ය ඔය වගේ තරඟකදී ඒ විදිහේ කලඹගෙන වතුරට එළඹුණාම ලකුණු නොලැබෙන තරමටම අන්න ඒ ක්‍රීඩාවේ සියුම් වෙන්න ඕනි. ඒ ක්‍රීඩාවේ දක්ෂ වෙන්න ඕනි. එනේ දක්ෂකම පිළිබඳ තමයි මේ කියන්නේ. මොකද්ද? අන්න අර කරන මේ දක්ෂකමක් තියෙන්න ඕනි. වතුරට පයින්න එළඹෙන විදිහ ගැන ලකුණු දෙනවා කියන නියමෙකුත් නැහැ. නමුත් අන්න අර ඒ විදිහේ ඒ අවස්ථාවේදී වතුර කලඹෙන්නේ නැතුව ඒ නියම දිසානතියෙන් අපිට එළඹෙන්න පුළුවන්ද කියන උත්සාහය තමයි මේ තියෙන්නේ. අනේ එක කතාවක් ඔන්න අර විදිහට මොකද්ද අර විදිහට කිමුදුම් අර විදිහට ලස්සන කරණමක් ගහගෙන වතුරට පනින ක්‍රීඩකෙක්. ඊළඟ අපි දැකලා තියෙනවා ජූඩෝ කියලා ක්‍රීඩාවක්. ඒකෙදිත් මොකද වෙන්නේ මේ දෙන්න නිකන් වාත් දෙකෙන් අත් දෙක අල්ලගෙන වගේ ඔහේ හිට මේට වෙවි නිකන් අමුතු නර්තනයක් වගේ ඉදිරිපත් කරමින් ඉන්නවා. නමුත් මේ ඉන්න හැම මොහොතක්ම හැම වෙලේම බොහෝම අවධානිකින් බොහොම සිහියකින් සුදුසු වෙලාවෙ එළඹෙනකන් තමයි මේ කටයුතු කරන්නේ. එහෙම නැත්නම් මුලින් ඉඳලා දඟලලා ශක්තිය යොදමින් කටයුතු කරා කියලා ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ ක්‍රීඩකයෝ දෙන්න නිකන් තමුන්ව නිකන් අඳුන ගනිමින් හරියට නිකන් අර නිකන් බැටලුව දෙන්නෙක් ඒ විදිහට නිකන් එහෙම නැත්තම් මුවෝ දෙන්නෙක් අන්න ඔලුවට ඔලුව හේත්තු කරමින් නිකන් සටනකට සූදානම් වෙනවා වගේ පොඩ්ඩක් එහෙම හෙවෙවි ඉන්නවා. එහෙම හෙවෙවි ඉඳලා ඔන්න එක්කෙනෙක් එකපාරට තේරෙනවා තමුන්ගේ ප්‍රතිවාදියා පොඩ්ඩක් ඕෆ් බැලන්ස් ගියා. පොඩ්ඩක් බැලන්ස් එක පොඩ්ඩක් නැති වෙලා ගියා. නැති වුණ ගාම මොකද කරන්නේ මේ තැනැත්තා අමුතුම විද්‍යේ ශක්තියක් යොමු කළා. අන්න මේ කාමරේ හරහා වුණත් තමුන්ගේ ප්‍රතිපාදියාව යන්න පුළුවන් තත්ත්වෙට අන්න ක්‍රියාවත් වෙනවා. එක විට එකම මොහොතක අන්න සුදුසු මොහොතේදී ක්‍රියාත්මක වුණා. අන්න ඒ විදිහේ හැඟීමක් පිළිබඳ තමයි මේ කියන්නේ. එහෙම නැතුව අන්න අර හැම වෙලේම දාඩිය පෙරාගෙන බලය යොදාගෙන ඉඳීමක් ගැනත් නෙමෙයි. ඒ වගේම මුකුත් නොකර ඉඳීමක් ගැනත් නෙමෙයි. මේ වෙනකොට ඔන්න දෙක අතර මැද යම් කිසි සුදුසු අවස්ථාවක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ වගේම තව ඔය හා සම්බන්ධ කතාවක් තියෙනවා. මොකද මේ උණ ගහක් වගේ වෙන්න. උණ ගහක් කියන්නේ මොකද්ද? උණ ගහේ ස්වභාවය තමයි අන්න මහා හුළඟක් හමාගෙන එනකොට අන්න ඒ ගහ නැවිලා මේ හුළඟට ඉඩ දෙනවා. ඔය හොරගස් වගේ නිකන් හුළං දරාගෙන ඉන්න ගිහිල්ලා අන්තිමට මැදින් කැඩලා විස වෙලා ඇවිල්ලා ඔළුවට වැටෙන ප්‍රශ්නයක් ඒවැ නැහැ. මේ වෙනුවට මොකද වෙන්නේ? අන්න මේ ගහ නැවිලා හුළඟට හමාගෙන යන්න ඉඩ දෙනවා. හුළඟේ ප්‍රබලතාවය අනුව ගහේ නැවීමත් තීරණය වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි හුළං නැති වුණාම මේ ගහ අර තනකොළ ගහක් වුණාට මොකද? අන්න කෙලින් වෙලා මහා ගහක ස්වරූපෙන් අර තනකොළ පඳුර නැගී සිටිනවා. ඒතර එක පැත්තකින් හුළඟට නැමෙන ස්වරූපයක් මේ උණ පඳුරේ තියෙනවා. අනිත් පැත්තෙන් ගහක ආකාරයෙන් නැගී සිටින තනකොළ පඳුරක් තමයි මේ තියෙන්නේ. කියනවා ඇතුළත හිස් භාවයෙන්ම අන්න සාමාන්‍ය ගහකට වැඩිය ශක්තියක් මේ ගහේ මතුවලා ඇවිල්ලා තිනවා. මේ උණ පඳුරක් වෙන්න පුළුවන්ද කියන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. අර විදියට හොර ගහක් වෙනවා වෙනුවට උණ පඳුරක් වෙන්න පුළුවන්ද කියන ගැළපීමක් කියන උත්සාහයක් තමයි මේ ලංකර ගන්න කියලා කියන්නේ. ඉතින් ඔය කියන කතාව තව තව පැහැදිලි වෙන එක්තරා අවස්ථාවක් බුදුරජාණන් වහන්සේගේ යම් කිසි ගාථාවක් තමයි අපි අද ඉදිරියෙන් තියාගත්තේ. එතන සඳහන් වෙන්නේ මොකද්ද? යෝ නාජ්ජ ගමා භවේසු සාරං විචිනං පුප්පමීව උදුම්බරේසු යෝ බික්කු ජහාති යෝරපාරං උරගෝ චින්නමීව තචං පුරාණ. එතකොට මේ යම් කිසි විදිහක ගැඹුරු විදිහක ගාථාවක් විස්තරයක් තමයි මෙතන ඉදිරිපත් වෙන්නේ. එතකොට කියන මොකද්ද? යමෙක් දිඹුල් රුක්වල දිඹුල් ගහක මල් සොයන්නෙක් මෙන්න මේ භවයේ සාරයක් නොදකීද? ඒ සැසෙවීම ප්‍රයෝජන රහිත බව දැනගනීද කියලා තමයි පටන් ගන්නෙ. ඉතින් ඔහොම කිව්වහම මේ භවයේ සාරය ගැන අපිට කියන්න පුළුවන්. අන්න අර මොකද්ද? අර උත්සාහයක් පිළිබඳ අදහසක් තමයි මේ කියන්නේ. අර විදිහට උත්සාහ කරමින් ඉඳියා උත්සාහ කරන්න අපේ තුල නැමියාවකුත් තියනවා. ඒ තිවිද්දීත් මෙන්න මේ තැනත්තා මේ විදිහ උත්සාහයක් දරද්දීත් ටිකෙන් ටික මේ ධර්මය තුලින් අඳුන ගන්නවා. අන්න අර දිඹුල් රුක්කල මල් හොයාගෙන ගියා වගේ හැඟීමක් තමයි මේ උත්සාහය. මම මේ විදිහට බොරුවට වෙහසුණාට මොකද? මම හොයන දේවල් මේ ලෝකේ මට හම්බ වෙන්නේ නැහැ. ඔය දිඹුල් රුක්කල මල් කතාව මොකද්ද? ඔන්නේ දිඹුල් ගහේ මල් හෙව්වට මල් හම්බ වෙන්නේ නැහැ. ඒතර අර සුභාෂිතේ සඳහන් වෙනවා කොච්චර මේ දිඹුල් ගහකට සාත්තු කළ වතුර දාලා මල් බලාපොරොත්තු වුණත් එහෙම මල් දකින්න බෑ. ඒ වෙනුවට මොකක්ද මේකේ මේ හැදෙන්නේ? අන්න ගෙඩියක් වගේ එකක් හැදෙනවා. ගෙඩිය ඇතුලේ තමයි මල තියෙන්නේ. එතකොට කවදාවත් මල් හෙව්ව කෙනෙක්ට මල් හම්බ වෙන්නේ නැහැ. පුෂ්ප මංජරියක් තියෙන ගහක් තමයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ උපමාව උදුම්බරි. උදුම්බරිසු කියලා කියන්නේ අන්න මේ දිඹුල් ගහක මල් හොයාගෙන යන කෙනෙක් වගේ. මේ විදිහට සෙවීමක් සිද්ධ කරාට මොකද කවදාවත් මේ දිඹුල් ගහක මල් දකින්න ලැබෙන්නේ. ඉතෝක ගැන කෙනෙක් පොඩි කවියක් වගේ එකක් ලියලා තියෙනවා. කුසුමක් නොමැති කිව්වට මල් තියනවලු, ඵලයක් ලෙසට බාහිරයට පෙනවලු, පෙනෙනවලු. අන්න දිඹුල් ගහේ ස්වරූපය තමයි කියන්නේ. මෙන්න මේ මලක් නැගුවට මලක් තියෙනවා. නමුත් අන්න බාහිරයට පේන්නේ ඵලයක් විදිහට. ඉතින් කියනවා මෙන්න මේ විදිහේ දිඹුල් ගහක මල් හොයාගෙන යනවා වගේ නිෂ්ඵල ක්‍රියාවක් තමයි මෙන්න මේ භවයේ සාරයක් සෙවීම. මේ විදිහට උත්සාහයකින්, මේ විදිහට පැවැත්මකින් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක අන්න අර වගේ ක්‍රියාවක්, අර වගේ උත්සාහයක්. ඊට පස්සේ කියනවා යෝ බික්ඛු ජහාති යෝරපාරං උරගෝ චින්නමීව තචං පුරාණං. අන්න මේ විදිහට අඳුන ගැනීමක් සිද්ධ කරන මේ පුද්ගලයා එතරත් මෙතරත් අතහරිනවා හරියට අන්න අර තමුන්ගේ පාරණ හැව අතහරින සර්පෙක් වගේ කියලා සඳහන් කරනවා. එතකොට අන්න සර්පයාගේ ස්වරූපය මොකද්ද? අන්න පරණ හැව හලලා අලුත් එකක් පළඳගෙන යනවා. එතකොට මේ තැනත්තාගේ අදහසක් නැහැ, මේ සතාගේ අදහසක් නැහැ. අයියෝ කලින් තිබුණ හම්බනේ සෑහෙන ප්‍රයෝජනයක් වෙලා තියෙනවානේ. මම පොඩ්ඩක් මේක හොඳ පෙට්ටියක දාගෙන පරිස්සම් කරලා තියාගත්තොත් හොඳයි නේද? සුවනීය එකක් විදිහට තියාගත්තොත් හොඳයි නේද කියලා මේ සර්පයාගේ අදහසක් නැහැ. ඒ වෙනුවට ඒක හැලුවා. අන්න අලුත් ඇඳුම ඇඳගත්තා ගමනක දෙනවා. අන්න තමුන්ගේ ගමන යනවා. අන්නේ පරණ හැම අතහරින සර්පෙක් වගේ මෙන්න මේ එතෙරත් මෙතෙරත් අතහරිනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. දර මේ ධර්මයේ බොහොම ගැඹුරු අදහස් උදහස් තමයි මේ පළවෙන්නේ. එතකොට කෙනෙක් මේ අර ආගමේ අනුකූලව මේක පැහැදිලි කරගන්න ගියොත් ටිකක් අමාරුයි. ටිකක් අමාරුයි. නමුත් අන්න මේ තමුන්ගේ හිත පුරුදු කරන කෙනෙක්ට, තමුන් තුළ මේ විදිහ ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට ටිකෙන් ටික ටිකෙන් ටික මේ කියන කතාව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඔය උරග සූත්‍රය වගේ දෙයක් බොහොම ගැඹුරු ධර්ම කරුණු. ඒ දවස්වල නිකන් කියවලා බලනකොට මොකද්ද මේ කියන්නේ කියලාවත් නොතේරෙන තරමට. මේකේ හරි ලස්සන හොඳ නිකන් තාලයක් වගේ එකක් නම් තියෙනවා තමයි. මේ එකම පදේ නැවත නැවත යෙදෙනවා තමයි වගේ හැඟීමක් තමයි මුලින් තියුනේ. නමුත් ටික 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 මේවා යම් කිසි විදිහක කටයුතු කරනකොට අන්න දැන් තේරෙනවා මේ වගේ දෙයක් තමයි කියන්නේ. සමහර විට තව කාලෙකින් කියනකොට මීට වැඩිය වෙනස් හැඟීමක් තියෙන්නත් පුළුවන්. අන්න එතකොට කියන එතෙරත් මෙතෙරත් අතහැරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට භවයේ හරයක් නොදැකින මේ තැනැත්තා හරියට අන්න සර්පයේගේ හැව අතහැරියා වගේ. එතකොට එතෙර මෙතෙර ගැන කිව්වෝ දැන් අපි කුසල් අකුසල් කියලානේ වැඩේ පටන් ගත්තේ. එතකොට අන්න කුසල් විදිහට අකුසල් විදිහට අපිට කියන්න පුළුවන් එතෙර. අකුසල් විදිහට කියන්න පුළුවන් මෙතෙර. එහෙම නැත්නම් අපි එතෙරට දාමුකෝ කුසල් කියලා. අන්න මෙතෙර අකුසල් කුසල් එතෙර. එතකොට එතෙරත් මෙතෙරත් දෙකම අතහරිනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් වඩ아가ගෙන යනකොට මුලින් තමු උත්සාහවන්ත වෙලා උත්සාහයකින් සතිය පුරුදු කරාට මොකද ටික 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 අනේ උත්සාහයත් අතහැරෙනවා. ඒ අතහැරීම තුලින් අනේ එතෙරත් නැහැ මෙතෙරත් නැහැ. එක්තරා විදිහක කුණාටුව කාසු වෙලා ගහගෙන යනවා වගේ හැඟීමක් තමයි මේ තැනැත්තට පහළ වෙන්නේ. ඒ කුණාටුවත් එක්ක ඉන්න පුළුවන්ද කියන ශක්තිය නැවත නැවත පරීක්ෂා වීමක් සිද්ධ වෙනවා. ඒතර එකෙක් දෙන්නෙක් ඉතින් ඇත්තටම ගිලිලා මැරිලත් යනවා. ඉතින් ඒකත් ඉතින් දෑනේ අපිට වළක්වන්න. ඒකෙත් ඉතින් තියෙනවානේ පොඩි ගතියක්. මෙහෙම දෙන්නේ දෙන්නේ මලාට අපි පස්සේ අපිට කිව්ව හැකි. බලන්න අපි කරන වැඩේ කොච්චර අමාරුද. මෙහෙම මැරිලත් යනවා කට්ටිය. මැරෙන්න තරනොත් හේතු වෙනවා කියලා අන්න පොඩි සැනසීමක් හිතට නගා ගන්න පුළුවන්. මොකද හේතුව මේ වැඩේ ඇත්තටම අමාරුයි. ඉතින් තමුන්ගේ බැලන්ස් එකක් සුදුසු ස්ථානයක් හොයා ගන්න ඕනේ. දැන් අපි හිතමු සමහර විට ගිහි ජීවිතයක් ගෙවමිනුත් අන්න යම් කිසි විදියක හොඳට හිනා වෙලා විවේකීව නිදහසේ ඉන්න පුද්ගලයෝ අපි දැකලා තියෙනවා. වගේ අනිත් පැත්තෙන් පැවිදි වෙලා වුණත් කිසිම සතුටක් නැතුව මූණ බුම්මගෙන බොහොම අපහසුතාවයකින් බොහොම ද්වේෂයකින් බොහොම පීඩාවකින් කල්ගත කරන පිරිසුත් ඉන්නවා. ඉතින් ওই දෙක අතර තමුන්ට සුදුසු ස්ථානය මොකද්ද කියන එක හොරා ගැනීමේ හොයා ගැනීමේ පරීක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ තෝරා ගැනීම කොහොමද අපි කරන්නේ? ටික ටික උත්සාහ කරලා බලලා ඇත්තටම දරා ගන්න ඕනේ මට පුළුවන් ප්‍රමාණය කොච්චරද, මට මේ විදිහේ දෙයකට වැඩිය ඉහළ දෙයකට යන්න පුළුවන්ද, ඒ විදිහේ දෙයක් දරන්න පුළුවන්ද කියන යම්කිසි පරීක්ෂණයක් තියෙනවා. ඉතින් පරීක්ෂණය එක එක්කෙනා විසින් සොයාගත යුතු දෙයක්. අර එක මහත්තයෙක් කියන ස්වාමීන් වහන්සේ මම මේ විදිහට උත්සාහ කරලා තියෙනවා. මෙහෙම කීප විටක් මම පැවිදි වෙන්නම ගිහිල්ලා ඔන්න මෙන්න වෙනකම් ඉඳියා. නමුත් අන්න කලින් දවසේ දරන්න බැරි වේදනාවක්, වෙහෙසක්, පීඩාවක් මතුවලා එනවා. ඊට පස්සේ නැවතත් ගෙදර ගියාට පස්සේ මට හිතෙනවා මේක කරා නම් හොඳයි කියලා. අන්න ඒ විදිහට කීප විටක් මම උත්සාහ කරා අවුරුදු ගාණක් පුරාවට. නමුත් මම පස්සේ තෝරන් ගත්තා මට මේක කරන්න බෑ. බැරි එක බෑම තමයි කියන එක මම හොඳට පරීක්ෂා කරලා තේරුම් ගත්තා. දැන් මට නිදහසේ මගේ ගිහි ජීවිතේ ගත කරමින් ඉන්න පුළුවන්. දැන් මේ වටපිටාව එක ඈගහන කට්ටිය අඩුම ගානේ වතුරට පැනලා උත්සාහයක්වත් දරලා නැහෙනේ. උත්සාහයක් දරන්නේ නැතුව අන්න පණින එකාට, පණින්න සූදානම් වෙන එකාට ඉතින් මඩ ගහන නම් හරි දක්ෂයි. දැන් තරුණ දරුවෙක් කියනවා මම මේ සිහිය පුරුදු කරන්න ගත්තට පස්සේ ගෙදර කට්ටිය දැන් මට රිදවන්න නොකඩු කියනකොට මේකත් දානවා. ආ මහලොකුට සතිය තමයි පුරුදු කරන්නේ, සති පාසලේ තමයි ඉන්නේ, ඒ වුණාට මේ වගේ දෙයක්වත් බෑ කියලා අන්න ඒකත් දාලා තමයි මට දැන් ඉස්සරට වැඩිය ගහන්නේ කියලා සඳහන් කරනවා. නමුත් ඉතින් ඒ වගේ කට්ටිය තමයි ඉතින් ওই ගොඩ ඉඳලා පීනන කට්ටියට උපදෙස් දෙන කට්ටිය ඉතින් සෑහෙන ඉන්නවා. ඉතින් වතුරට පැනපු එක එක්කෝ පීනන්න පුරුදු වෙනවා, එහෙම නැත්නම් ඉතින් මැරිලා විනාශ වෙලා යනවා. මැරිලා විනාශ වෙලා ගියත් ඉතින් එතන නම්බුවක් තියෙනවා. ඉතින් මම ඒ දවසට පිහිනුම් පන්තියකට ගියා. ඒකේ ගුරා ගොඩ තමයි ඉන්නේ, වතුරට බහින්නේ. අපි වතුරට බහැනින් මේ උඩේ ඉඳලා විසිල් ගගහ ආරහෙට අද දික් කරනවා, මෙහෙට අද දික් කරනවා. ඉතින් වෙලාවකට ඉතන මූ මේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් පීනන්න තේරෙන්නේ නැති හින්දානේ පන්ති එකටත් යන්නේ. ඉතින් පීනන්න තේරෙන මිනිහා වතුරට බහලා ඉන්න එපා ඉස්සෙල්ලාම. ඒ මනුස්සයා ගොඩේ ඉඳලා විසිල් ගහනවා. ගොඩේ ඉඳලා ඕඩර් දෙනවා. ඉතින් අපි වතුරේ ඉන්නේ උන්ට ටිකක් වෙලා යනකොට ඇත්තටම ඉතින් තද වෙනවා නම් තමයි. ඉතින් ඒක ඉතින් ස්වභාවිකයි. ඉතින් ඔහොම දේවල් තමයි තියෙන්නේ. ඉතින් අර පොඩි දරුවෙක් වුණත් මේ වගේ දෙයක් කරගෙන ඉන්න දෙන්නේ අන්න දෙමාපිය වැඩි කවුරුත් නෙමෙයි. මේ මේ ළඟ ළඟ ඉන්න කට්ටිය, වටපිටාවේ ඉන්න කට්ටිය කියනවා අන්න මේ දැන් සතියේ පුරුදු කරන්නේ. මියා ප්‍රතිපාසල් තැත් යනවා බලන්නකෝ, තාමත් බෑනේ මේ අඩුපාඩු ටික හදාගන්න. අන්න අර ඇදේට යන ගමන් පිටිපස්සෙන් එනේ උන්ට කියනවා කෙලින් ඵලයල්ල කියලා. ජෝ වගේ කට්ටිය තමයි වැඩි හරියක් ඉන්නේ. නමුත් කොහොම හරි උත්සාහයක් දරලා බැලුවොත් ඔන දෙකම අතහරින ප්‍රතිපදාවක් තමයි අපි තුල තියෙන්නේ. දැන් ওই කියන කතාව මම තව ටිකක් විස්තර වශයෙන් කියන්න උත්සාහයක් ගත්තෝ. දැන් අපි කියනවා සිහිය පිහිටෝගෙන ඉන්නවා කියලා. ඊළඟට තව වෙලාව කියනවා අන්න සිහිය තියුණ බවට යම් කිසි අදහසක් තියෙනවා. කරනා භාවනාවට වැඩිය කෙරෙනා භාවනාවක් පිළිබඳ හැඟීමක් අපිට මතුවලා එනවා. එතකොට ওই දෙකෙන් කෝකද හොඳයි කියලා ඇහුවොත් සාමාන්‍යයෙන් වරදින උත්තරේ තමයි, සාමාන්‍යයෙන් අපිට ලැබෙන උත්තරේ තමයි අන්න කරන භාවනාව තමයි හොඳ කියන එක තමයි ගොඩ දෙනෙක්ගේ අදහස. නමුත් ඇත්තටම කෙරෙන භාවනාව කියන්නේ ඊට වැඩිය බොහොම ඉහළ දෙයක්. එතකොට සිහිය පිහිටවගෙන මම ඉන්නවා කියලාවත් දන්නේ නැති වෙලාවක් තියෙනවා නම් ඒ වෙනුවට ඔහි ඒ ගැල්මත් එක්ක ඉන්නවා, ඒ ගලා යාමත් එක්ක ඉන්නවා. පස්සේ තමයි තේරෙන්නේ මම එහෙම කාලයක් මම පහු කරා. නමුත් මම මුලාවටපත් වෙලා ඉඳියෙත් නැහැ. මගේ සිහිය තියුණා කියලා විශ්වාසිකුත් තියෙනවා. එන්නේ හැඟීම මතුවෙන්නේ පස්සේ. ඒ විමසීම මතුවෙන්නේ පස්සේ. එතකොට අර කෑල්ල ගැන කතා කරන්නේ අපි බොහොම අඳුරු ස්වරූපකින්. අපි කියනවා මේක මෙහෙම නම් වුණා තමයි, ඒ වුණාට මට හිතෙනවා විශ්වාසයක් නෑ වගේ අදහසකින්. නමුත් ඇත්තටම අන්න ඒ වෙලාවේ කෙරෙන වැඩේ තමයි නියම වැඩේ. එහෙම නැතුව මම දැන් ඔන්න සීය පීටනවා අන්න මේක සද්දයක්, මේක සිතුවිල්ලක් කිය එකේ හිත හිත දඟල දඟල ඉන්නවා කියන්නේ ඒක කෙරෙනා භාවනාවක්. නමුත් සමාවෙන්න කරනා භාවනාවක්. කෙරෙන භාවනාව ඊට වැඩිය ඉහළ දෙයක්. ඊට පස්සේ අපි දැන් කුසල් අකුසල් ගැන කියලානේ අද පටන් ගත්තේ. එතකොට රකින්න සීලයක් තියෙනවා, රැකෙන සීලයක් තියෙනවා. ඔය දෙකෙත් වෙනසක් තියෙනවා. දැන් අපි හිතමු අපි සමහර වෙලාවට බොහොම දඟලලා තමයි ওই ශික්ෂාපද පිළිබඳ හික්මීමක් ඇති කරගන්නේ. නමුත් අන්න කාලයක් යනකොට තේරෙනවා සමහර ශික්ෂාපද තියෙනවා ඉබේම රැකෙනවා. අපි ඒක ගැන හැඟීමක්වත් නැහැ. නමුත් අන්නේ රැකෙන සීලෙ හරිට වැඩිය උතුම් දෙයක්. හරිට වැඩිය වටින දෙයක්. ඊළඟට මේ වටපිටාවේ නොයෙකුත් සිදුවීම් සිද්ධ වෙනවා. ඒ සිදුවීම් සිද්ධ වෙනකොට අන්න කරන දේවල් තියෙනවා, කෙරෙන දේවල් තියෙනවා. කෙරෙන දෙයක් ආවහම අපි ඒක බොහෝම දැඩි ලෙස විරුද්ධ වෙමින්, ඒකට එරෙහි වෙමින් අපි උත්සාහ කරනවා මේක වෙනස් කරන්න. නමුත් ඒක උණ දෙයක්, කෙරුණ දෙයක්. ඒ කෙරුණ දේ පිළිබඳ ආයි වෙන හිතන්න, කල්පනා කරන්න, දඟලන්න දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න හුළඟ මේ දිහාවට හමනවා නම් මගේ රුවල මෙහෙම හරව ගන්න ඕනේ කියන ප්‍රතික්‍රියාවක් තමයි තියෙන්නේ. يعني මේ විදිහේ ගමන කෙදෙනවා නම් අර විදිහ වෙහෙසක් වෙන්නේ නැහැ. අර විදිහට රකින්න සීලයකට වැඩි රැකෙන සීලයක් තියෙනවා නම් වෙහෙසක් වෙන්නේ නැහැ. දැන් සමහර විට කල්පනා කරලා බැලුවාම සමහර ශික්ෂාපද තියෙනවා. අනේ ජීවිතේටම කැඩිලා නැහැ. කඩන්න උමනාවකුත් තියලා තියෙනවා, කඩන්න උත්සාහයකුත් දරලා තියෙනවා. නමුත් අන්තිමට බැලුවම යකෝ මෙච්චර කාලයක් ජීවත් වෙලා තියෙනවා. රැකිච්ච සීලෙකුත් එක්ක. අන්නේ රැකින සීලය කියලා බලන්න. එක ශික්ෂාපදයක් වෙන්න පුළුවන් සමහර විට. නමුත් එන්නේ රැකින සීලයේ තියෙන වටිනාකම අපමණයි. අපි ඒක සමාදන් වෙන්නේ නැහනේ. අපි ඒකට වැලියු එකක් දෙන්නේ නැහැ. අපි ඒක අගේ කරන්නේ නැහැ. හරියට නිකන් ওই ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? තමුන්ට මේ ලැබිලා තියෙන එක ගැන සැනසීමක්, සහනයක් හිතේ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම මොකක් හරි හොයන්න උත්සාහ කරනවා. මොකක් හරි අලුතෙන් ලබා ගන්න උත්සාහ කරනවා. රැකී රක්ෂාවල වෙන්න පුළුවන්, ගෙදර දොරේ වෙන්න පුළුවන්, තමුන්ගේ වටපිටාවේ ඉන්න පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. මේ පුද්ගලයන්ගේ අගය අපිට ඉන්නකන් තේරෙන්නේ නැහැ. අන්න නැති වෙච්ච දවසට ඉතින් මරාගෙන මැරෙන්න හදනවා. අයියෝ ඇයි මෙහෙම කරන්නේ, ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම යන්නේ, එහෙම අපිව අතහැරලා යන්නේ කොහොඳද කියලා ඔන්න හඬා වැළපෙනවා. නමුත් අර ඉන්නකන් සමහර විට ඒකේ වටිනාකම අපි දන්නේ නැහැ. මගේ ජීවිතේත් හොඳ අත්දැකීම් තියෙනවා. රැකියාව කරන්න ගියත් ඔන්න ඉන්නකම් හොඳට කරගෙන ඉන්නවා. ඊට පස්සේ යනවයි කිව්වහම ඔන්න ඉතින් කල්පනා, ඇයි මේ යන්නේ, ඇයි මේ විදිහට ඇල්ල යන්නේ, ඕගොල්ලෝ හදාගත්ත කම්පැනි නේද මේවා, ඇයි මෙහෙම යන්නේ කියලා කියනවා. ඉතින් දෙන දෙන ආමාතු මන්ස නෝටිස් තියෙනවා, ඔන්න ඕන එකක් කරගන්න කියලා දමල ගහලා එනවා. ඊට පස්සේ ගෙදර දොරේ වැත්තුනත් ඔන්න ඉන්නකම් අගේ යන්නේ. ඔන්න නැති වෙනකොට කියනවා, අම්මෝ කොහොමද මම තනියම ජීවත් වෙන්නේ, කොහොමද මේ වැඩ කටයුතු කරන්නේ කියලා ඔන්න ඉතින් හඬා වැළපෙනවා. නමුත් අන්නේ වටිනකම, අන්නේ ග්ලෑඩ් ගේම් එක අපි තුල තියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ওই වටපිටාවේ කටයුතු කරනකොට, තමුන්ගේ පවුලේ පිරිස එක්ක කටයුතු කරනකොට ඔන්න ওই හැඟීම පොඩ්ඩක් හිතට නගා ගන්න. ඒ හැඟීම පොඩ්ඩක් නැවත නැවත සිහි කර ගන්න. මොකද්ද මම මේ, මට මේ ලැබිලා තියෙන මොහොත, මට මේ ලැබිලා තියෙන අවස්ථාව, මට මේ ලැබිලා තියෙන වටිනාකම පිළිබඳ අගයක් තියෙනවා. ඒ වෙනුවට එහෙම නැත්නම් අන්න අර ක්‍රියාවක් සෙවීමක් ඔස්සේ මුලා වෙලා ඒක ඔස්සේ කටයුතු කරන්නද අපේ උත්සාහය තියෙන්නේ කියන විමසීම නැවත නැවත කිරීම වටිනවා. අන්න ඒ ග්ලෑඩ් ගේම් එකක් නැවත නැවත ප්ලේ කිරීම වටිනවා. එහෙම නැතුව කටයුතු කරන්න කරන්න මොකද වෙන්නේ? අපිට මේ ලැබිලා තියෙන එක පිළිබඳ වටිනකමක් නැහැ. දැන් මේ වස් කාලේ ගෙවෙන්නේ. දැන් දවස් සති දෙකකට විතර කලින් තමයි වස් සමාදන් වුණේ. එතකොට වස් කියලා කියන්නේ මොකද? වයන්න කියනකොටම වහින්න පටන් ගත්තා. එතකොට දැන් මේ වස් කාලේ ගැන ඉතිහාස කතාව කියලා බැලුවොත් මේ බොහොම සුළු සිදුවීමක්. මොකද්ද මේ හාමුදුරුවරු වහින කාලේ තනකොළ පාග පාග යනවා. තනකොළ තලාගෙන. ඉතින් එහෙම යනකොට කට්ටි ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා කොම්ප්ලේන් එකක් දානවා බුදුහාමුදුරන්ට. බලන්න මේ මේ වස් කාලේ අලුත් තනකොළ මේ හාමුදුරුව හරක් වගේ පාගගෙන යනවා කියලා. ඉතින් බුදුහාමුදුරුව කියනවා, මෙන්න මේ එහෙනම් මේ වස් වාස තුනක් විවේකීව එක තැනකට වෙලා ඉන්න. ඒ වැස්ටා කාලේ ওই විදිහට මේ තනකොළ පාගෙන හරක් වගේ යන්න එපා කියලා මුකුත් නොකර ඉඳීමක් පනවනවා. අර කරන එක තමයි වළක්වන්නේ. මුකුත් නොකර ඉඳීමක් පනවනවා. මාස 3 මාසෙ එක තැනකට වෙලා මෙන්න මෙතන මම ඉන්නවා කියන අදහසින් ඉන්න කියලා යම්කිසි පැනවීමක් සිද්ධ කරනවා. ඉතින් ලැබිලා තියෙන දේ පිළිබඳ එක්තරා විදිහක ප්‍රසාදෙකින් මේ කාලේ ගත කරනවා කියන අදහසක් තමයි තියෙන්නේ. මේ ලැබිලා තියෙන වටිනාකමත් එක්ක මට කාලයක් ගත කරන්න පුළුවන්ද කියන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ උත්සාහයක් තමයි වස් සමාදන් වෙනවා කියලත් සමාදන් වෙන්නේ. මට අලුතෙන් සෙවීමක් කරන්න ඕනේද? එහෙම නැත්නම් මට මේ ලැබිලා තියෙන දේවල් ටික වටිනාකමක් දරාගෙන, මේ ලැබිලා තියෙන විවේකයේ වටිනාකමක් දරාගෙන අඩුම ගානේ මාස 3ක් වගේ කාලයක්වත් එක තැනකට වෙලා කල්ගත කරන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් තමයි වස් කාලය කියලත් සිද්ධ කළා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන මාර්ගයේ එක්තරා විදිහක ඉතින් කිව්වට තේරෙන එකකුත් නෙමෙයි. තමන් තුලින් පුහුණුවක් තුලින් ටිකෙන් ටික ටිකෙන් ටික ලං කරගත යුතු දෙයක්. අපිට අර මුල් ටික තේරෙනවා මොකද මේකෙන් වැළකීම හොඳයි මේක කිරීම හොඳයි කියලා. නමුත් අර අර මේ ඉබේ වෙන ටික අර විදිහට අර මේ රුවල් ලොරුවක වගේ ගමනක් අර විදිහට අර කිසි දෙයක් බලහත්කාරයෙන් නොකරන අර විදිහට not forcing කතාවක්. එහෙම නැත්නම් අර ජූඩෝ ශිල්පියෙක් වගේ දෙයක්. එහෙම නැත්නම් අර ඔලිම්පික් ඒ කිමිදුම් ශූරේග්ගේ වගේ දෙයක්. එහෙමත් නැත්නම් අර විදිහට උණපඳුරක වගේ දෙයක්. ඉතින් තේරුම් ගන්න එකපාරට අමාරුයි. නමුත් කාලයත් එක්ක ටික 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 කරගෙන කරගෙන යනකොට ඇත්තටම ඒක පිළිබඳත් ටිකෙන් ටික තේරෙන්න ගනි. අර විදිහට ලැබිලා තියෙන දේ වටිනාකමත් එක්ක කල්ගත කරන්නේ කොහොමද මේ ලැබිච්ච අවස්ථාව මට සුදුසු විදිහට පාවිච්චි කරමින් අර දිසානති වෙනස් කරමින් මේ ජීවිතය නැමැති සාගරය තරණය කරන්නේ කොහොමද කියන දැනීම ටිකෙන් ටික ලං කරගන්න පුළුවන්. ඉතින් එවැනි උතරණයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම හිතන්නේ කවුරුනේ ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනයක් අපි හැම දිනාට මේ ඉදිරිපත් කළා. සමාධිත්‍ති සූත්‍රයෙන් පටන් අරගෙන මට මතක විදිහට උරග සූත්‍රය දක්වා එක ගෙනාවා. අපි හැම දිනෙකම සුළු වෙලාවක් අකුසල් කළාට බොහෝ වෙලාවක් ඒ අකුසල් සමාදන් වීමේ බරපතලකම ගැන ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මහමුදෙරුවල් ඔරුවක් පදවන්නා වගේ ලොකු මහන්සියක් නැතුව අවස්ථානුකූලව වෙනස් වෙමින් යන තැන ගමනක් බව සඳහන් කරා මේ ප්‍රතිපදාව. ඇතුලේ හිස් උණ ගහක් වගේ නම්‍යශීලීතාවය ඇති කරගන්න කියලා මතක් කරා. දිඹුල් ගහක මල් වගේ මේ භවයේ සුබ යමක් සෙවීම නිෂ්ඵල බවත් සත්‍ය කැවහරිනා වගේ ඊතර සහ මෙතර අත්හැරිය යුතු බවත් දේශනා කළා. මම හිතන්නේ අද ධර්ම දේශනාවේ වැදගත්ම සාරය විදිහට මට හිතෙන්නේ මේ මේ ප්‍රතිපදාවේ කරන දේ සහ කෙරෙන දේ අතර වෙනස ගැන ස්වාමීන් වහන්සේ කරපු ඒ මතක් කිරීම සිහිය පිහිටුවීමේදී වගේම ශීලයක් රැකීමේදී කරන දේට වඩා කෙරෙන දේ කොච්චර වැදගත්ද කියන කාරණය ස්වාමීන් වහන්සේ මත කළ දැක්වා. බොහොම සරලව ඒ වුණාට ඒක බොහොම ගැඹුරු කාරණයක් නත් බොහොම සරලව ඒක අපිට හැම දිනාටම විස්තර කළා ගෞතම ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාව ගැන සන්තෝෂ වෙලා සතුටු වෙලා හුලං හමන දිශාව අනුරුවල වෙනස් කරගෙන මේ ප්‍රතිපදා යන කෙනෙක් වගේ මහමුදේ යන කෙනෙක් වගේ අවස්ථානුකූලව අපි මේ ප්‍රතිපදා වෙනස් කරගෙන මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සන්තෝෂ වෙන්න ඕනි කියන කාරණිය වෙන්න ඕනි කවුරුන් සම්මාසෙ අපිට අද දවසේ මතක් කළේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන කලින් පොඩි දේශනාව ගැන පොඩි ගැටලුවක් අහන්න අවසරයිද?
හොඳයි.
ඔබ වහන්සේ මේ කිව දස අකුසල් වල විෂම ලෝභය සහ බද්ධ වෛරය කියලා. මේ දැන් සාමාන්යයෙන් මම ගොඩක් වෙලාවට අහලා තියෙන ලෝභය සහ ද්වේෂය තමයි මේ ඔය අකුසල් ගැන කතා කරනකොට ඒ එතන දස අකුසල් වල විතරක් විෂම ලෝභය සහ බද්ධ වෛරය කියන ඒ දෙක ඇතුළත් තුනේ ඇයි කියලා කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්සේ.
ඔය එතන මතක තියාගන්න එතන මේ හිතෙන් වෙන පාප කර්ම තුන යටතේ තමයි ඒක දැක්වෙන්නේ. එතකොට විෂම ලෝභය කියලා අඳුන්නානේ නිකන් සාමාන්‍ය ලෝභෙ නෙමෙයි, එදිනෙදා තියෙන ලෝභෙ නෙමෙයි. ඒ වෙනුවට කෙනෙක්ගේ දෙයක් දැකලා මෙන්න මේක මට සුදුසුයි කියලා උත්සාහවත් වෙනවා නම් අනේ ඒ වගේ අමුතුම නිකන් මුල් බැහැ ගත්ත අමුතුම යටට ගිලිහිච්ච අර හිත තුලින් නැගෙන හැඟීම බලන්න. දවස් ගණනක් සති ගණන් සමහර විට යම් කිසි දෙයක් ගැන අදහසින් ඉන්නවා. මේක මං ලං කරගන්න ඕනේ. ඔය කාමයේ වර්ධවා වගේ හැසිරීම් සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට කෙනෙක්ගේ සැප සම්පත දකිනවා. දැකලා අන්න ඒක පිළිබඳ හැඟීමක් ඇති කරගෙන අන්න කාලයක් තිස්සේ උත්සාහවත් වෙමින් බොහොම අමුතු චරිතයක් රඟපාමින් අර ඉලක්කෙට යන්න උත්සාහ කරනවා. ඔන්න ඒ වගේ හැඟීමක්. ඊළඟට බද්ධ වෛර කියන්නේත් ඒ වගේම දෙයක් තමයි. මොකක්ද අන්න නිකන් එදිනෙදා අපිට ඉතින් කොහොමත් මලපයින්වන්නේ නිකනුත් ඒ වගේ එකක් නෙමෙයි. ඒ වෙනුවට අන්න මේ දෙන්නම් උඹට කියලා වැඩේ හිතේ දරාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික දැන් ඔය අපි අහලා තියෙනවා දේවදත්ත චරිතය ගත්තොත් අන්න ඒ වගේ දෙයක්. ඒ වගේ උත්සාහයක් තමයි එතන තියෙන කාලයක් තිස්සේ වෛර බැඳගෙන බැඳගෙන එනවා. අන්න ඒ වගේ මේ හිතෙන් වෙන අකුසල් කියන්නේ ඇතර. මේතකොට කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඇතුලෙන් අර විදිහේ ක්‍රියාවක් යනවා. පස්සේ දවසක ගැලපිලා එන්න පුළුවනි ඒ ක්‍රියාවට. ඉතින් ඔය ටිකක් ඉතින් ওই විදිහ අදහසකින් තමයි. ඉතින් බණ කියන්න ගියාමත් ඉතින් කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරාද කියලා නෑ මට වැටහෙන්නේ තමයි. ඉතින් රාජිකාමාරු වැටෙනවා. ඉතින් මේ ෆ්ලෝ එක කියන්නේ ගියොත් මොකද දෙන් අර කියනා බණ වෙනුවට කියවෙන බණ තමයි තියෙන්නේ. කියනා බණ තිබුණා වැඩසටහන් 50 ගානේ මුල් කාලේ වගේ. නමුත් දැන් කියවෙන බණ තියෙන්නේ. ඉතින් කියවෙන බණවල ෆ්ලෝ එක අල්ලන්න බෑ. කොහෙන් ගියාද කියලා හොයන්න බෑ. ඉතින් දැන් පහුගිය දවසක කොල්ලෙක් කියනවා මොකද ඔබ වහන්සේ මට මේ සතිපාසලේ කලින් දවසක කිව්වා මොකද මේ අපි මේ සතිය වඩනකොට අපිට කළු සුදු ලෝකයක් වෙනකොට පාට පාට ලෝකයක් පෙනෙන්න ගන්නවා කියලා. අනේ ඒකේ අදහස මොකද්ද කියලා දැන් ඔන්න තරුණ ළමේ ප්‍රශ්නයක් දානවා. මම අහුව එහෙම එකක් ඇත්තටම මම කිව්වද? මට ඇත්තටම මතක නැහැ කිව්වද කියලා. මං කිව්වා කිව්ව වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් මෙතන සමහර කෙනෙක්ගෙන් ඇහුවොත් මේ කියන්න පුළුවන් එහෙම එකක් කිව්වේ නැහැ මම පොළවේ අත ගහලා දිවුරනවා ස්වාමීන් වහන්සේ එහෙම එකක් කිව්වේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ ලියන එක්කෙනා කියනවා එහෙම එකක් කිව්වා කියලා. කමක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඔන්න උත්තරයක් දුන්නා. ඉතින් මේ අහගෙන ඉන්න කෙනෙක්ට සමහර විට එන්න පුළුවන් මේක මහා චපල කතාවක් නේ. එදා කිව්වා අද නෑ කියනවා. ඉතින් අර කරනා දේවල් කෙරෙනා දේවල් අතර වෙනස තියෙන්නේ. ඉතින් ඒ ෆ්ලෝ එක අල්ලන්න අමාරු. ඉතින් කියන්න අල්ලන්න යන මිනිහා අමාරු වැටෙන එකක් තමයි වෙන්නේ. ඉතින් කමක් නෑ අපි උත්සාහයක් දරමු නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නෑ වුණාට එහෙම අල්ලන්න යනකොට හොඳට තේරෙනවා කියලා මට හිතෙනවා. මන් දන්නේ නැහැ. මට අපි එනම් අපේ වැඩසටහන ඊළඟ අංගයට යමු. ඊට පස්සේ තියෙන අපිට අද ආධුනික පිරිසට අපි උපදේශ පත්‍රිකාව මතක් කරන එක මට මම හැමදාමත් මතක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැමදාම මතක් කරනවා වගේ මේ කියන්නේ මේ සතිමත් බව වැඩි වීම කියන එක ඕනම පුද්ගලයෙක්ට ඕනම මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක්. ජාති ආගම් කුල මල දේශපාලන දේශ සීමා බාධාවකින් තොරව මනුෂ්‍යත්වය ලැබපු ඕනම කෙනෙක් ලැබෙන ජන්මදාය දෙයක්. මේකට අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න හැකි කියන හැකි සංඥාව සහ ඒ සම්බන්ධයෙන් උමනාවක් ඇති කර ගැනීම. එහෙම ඇති කරගත්ත කෙනෙක්ට කළ යුතු උපදෙස් පත්‍රිකාව තමයි සතිය වැඩිමිට කළ යුතු උපදෙස් පත්‍රිකාව තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි කාරණේ විදිහට අපිට දක්වන්න තියෙන්නේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් නිසන වනය ආශ්‍රයෙන් සකස් කරලා තියෙන වීඩියෝ පට කිහිපයක් තියෙනවා. ඒ වතුරෙන් වීඩියෝ පට දෙකක් අපි දක්වලා තියෙනවා. මේ සතිමත් බව ගැන එහෙම මූලික උපදෙස් ලැබිලා නැති කෙනෙක් ඉන්නවා නම් හරි ඒ උපදෙස් මතක් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝස් වලට ගිහිල්ලා ඒ උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම උපදෙස් ලබාගෙන කලින් කවගේ අර මේක මට කරන්න පුළුවන් කියන අවශ්‍යතාවය ඇති කරගෙන දිනපතා හැකි ප්‍රමාණයක කාල වේලාවක් වෙන් කරගෙන මේ සතිමත් ඇවිදීමට සහ සතිමත් ඉඳ ගැනීම සඳහා යොදා ගන්න. ඒක තවන්න පුළුවන් පැයක් වුණත් කමක් නැහැ. පැයක් වෙන පැය භාගයක් විනාඩි 15ක් මේ ආකාරයෙන් තමන්ට හැකි ආකාරයෙන් වේලාවක් ඒ සඳහා වෙන් කරගෙන දිනපතා නිත්පතා මේක කරන්න උත්සාහ කරන්න. එහෙම සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කරන අතරේ පැය දෙකක් විතර එක සතිමත් සක්මනක් සතිමත් ඇවිදීමක් සහ සතිමත් ඉඳ ගැනීමක් සම්පූර්ණ කරාට පස්සේ තමන්ට ලැබෙන අත්දැකීම් තමන් පුළුවන් ආකාරයට සරලව ලියන්න උත්සාහ කරන්න. කොහොමද මේ ඇවිදිනකොට කොහොමද අපිට කකුලේ ස්පර්ශය කොහොමද දැනුනේ, ඉඳගෙන ඉන්නකොට කොහොමද හුස්ම දැනුණාද, නැත්නම් උදරේ හැකිලිම පිම්බීම දැනුණාද, ඉරියව්ව දැනුණාද, මේ ආකාරයෙන් තමන්ට ලැබෙන දැනෙන අත්දැකීම සරලව පුළුවන් විදිහට ලියන්න. එහෙම ලියලා අපි වෙත යොමු කරන්න ඕන Google ෆෝරම් එක සහ ඊමේල් ලිපිනය දක්වලා තියෙනවා. ඒවා ආශ්‍රයෙන් තමන්ගේ වාර්තා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හැමදාම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවෙන් අනතුරුව අපි මේ ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න උන්වහන්සේට යොමු කරලා ඒ අදාළ පුද්ගලයන්ට සත්මත් බව ඉස්සරහට වැඩි දියුණු කරගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ අතරෙම අහන් ඉන්න අනිත් අයටත් ඒ තම තමන්ගේ තියෙන ගැටු නිරාකරණය කරගන්න අවස්ථාව තියෙනවා. මේ විදිහට සතිය වඩන අතරෙම මේ විදිහට වාර්තා ලියන අතරෙම හැම ඉරිදා දවසකදීම අපි මේ වැඩසටහන පවත්වාගෙන යනවා. ඉතින් ඒ වැඩසටහනටත් සම්බන්ධ වෙන්න කියලා දිගටම අපි හැම දෙනාටම මතක් කර සිටිනවා. ඒ ටික තමයි උපදෙස් පත්‍රිකා විදිහට අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. අපි ඊළඟ අංගය වෙන්නේ අපිට අද දවසේ ලැබිලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ ඒ සඳහා අවශ්‍ය සුදුසු උපදෙස් ලබා ගන්න එක. ඒ සඳහා මම නදීට ආරාධනා කරනවා අද දවසේ ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට.
බොහොමත්ම පින් රාජිකා අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ආසන මාරුයිවා.
ගෞරවනීය
ඇහෙනවද?
ධම්ම සාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ.
ධම්ම නම් තමයි සාගර නෙමෙයි සරණ
ඇවිල්ලා. සමා වෙන ස්වාමීන් වහන්සේ. කටහඬ වල ටිකක් සමානයි වගේ. ස්වාමීන් වහන්සේ අද දිනේත් අපිට ලිඛිත වාර්තා දෙකක් ලැබී තිබෙනවා. පළවෙනි වාර්තාව අපේ ව්‍යාන දුවගෙන් දෙවැනි වාර්තාව සිංහලෙන් ලැබී තිබෙන වාර්තාව. ඉස්සනම් මම පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිනවා.
හොඳයි.
Mindful riding a bike. I was riding my bike mindfully. I heard the sound of the wind and the sound of the cricket. I heard the sound of my training wheel. I also heard my mom's blah blah blah. I felt my feet on the pedal. I felt a little tired. That's the end of the report. Swaminathan vaarthawa avasan duwa podi drawing ekak liyala thi andala thina Swaminathan man ekak ta share karagannam screen ekey.
Oh peenawada hee sathi video ekak thewwani
ehema Swaminathan
poosana hawala tikiri baba habai me liyala lan thiinne me duwa නෙවෙයි වගේ.
දුව නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඔව් දුව නම් අවුරුදු මට මතක හැටියට 5යි අවුරුදු. මම හිතන්නේ දුවගේ අම්මා තමයි ලියලා එවන්නේ. වත්. චිත්‍රය නම් දුව ඇඳලා තියෙනවා.
ඒක තමයි. ඉතින් හැම සතියෙම මේ සම්බන්ධ වෙනවා මේ චූටි දුව. ඉතින් අපි දැකලා තියෙනවා, ඇහිලා තියෙනවා. ඉතින් හරි සන්තෝසයි. ඉතින් මේ වගේ අවුරුදු 5යි 6යි දි ඇත්තට මේ වගේ මේක ලැබෙනකොට මේ මගේ මේ බයිසිකලේ පදින එකේ ඊට පස්සේ සතෙක් නාවද්දි ටීවී බලන එකත් කියනවා නේද? කෑම කනකොට. ඇත්තටම ඉතින් අවුරුදු 7 කියන්නේත් මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් වයසක්. ඉතින් බුදු පියාණන් වහන්සේ කාලේ ඉඳන් අපි ඒක දන්නවනේ. ඉතින් මේ 6 කියන එක මේ එච්චර බැරි වයසක් නෙමෙයි. ඉතින් මේ වගේ සතිමත් බව එකතු කරගන්න දැන් සතිපාසල ලොකු සංසේ පොඩි අයට විශේෂයෙන් මතු කරලා දීලා තියෙනවා. ඉතින් මේ ව්‍යාන දුව මේ විදිහට මේ වැඩසටහනට එකතු වෙලා මේ තමන්ගේ මේ අත්දැකීම මේ විදිහට බෙදා ගැනීම මේ ලොකු අනිත් අයටත් ලොකු උදව්වක්, අනිත් අයට ලොකු මේ තෘප්තියක් ලැබෙන දෙයක් තමන්ටත් මේ විදිහට පොඩි අයත් සම්බන්ධ වෙනවා නේද? ඊට පස්සේ මේ විදිහට දැන් එකතු වෙන මේ විශාල පිරිසක් ඉන්නවා මේ පොඩි අය ලොකු අය වැඩසටහන් වලටත් එකතු වෙලා ඒ අයට තමන්ගේ මට්ටමින් කියනවා. දැන් අපේ ඔය ප්‍රශ්නෝත්තර කියන්නේ ලොකු සාහසික මේ භාවනා වැඩසටහන් වලත් නිතිපතා එවන කුඩා දරුවෝ ඉන්නවා. ඉතින් ඒ විදිහට මේකට මේ එකතු වීම නිසා ඒ අය අර තමන් දිනපතායි මොකක් හෝ තමන් කරන ගන්න ඒ අයට ප්‍රශ්නයක් නෑ. මේ ලොකු අයත් එක්කද මම මේ සම්බන්ධ වෙන්නේ, මම මේ මොකද, එහෙම එකක් නෑ. සතිපාසල කියනකොට, සතිය කියනකොට ඒක කාටත් තියෙන දෙයක්, කාටත් පොදු දෙයක්, මේ කවුරුත් ගාව තියෙන දෙයක්. ඒකට වයස ප්‍රශ්නයක් නෑ. අවුරුදු 7 සෝපා ගත්තේමයි අඟුලි මාලත් මේකම විදියට තමයි යන්න තියෙන්නේ. එකම මාර්ගය මේක. මේ අරයා මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා එහෙම එකක් මේකේ නෑ. කාතුලක් තියෙනදී මේ කාගේත් හිත ප්‍රභාෂවරයි. ඒක පොඩ්ඩක් වැහිලා තියෙනවා එකිනෙක අර සංසාරයක් කාලයක් ඇහිච්ච මේ පොඩි ඒ කෙලිස් දූවිලි මට්ටම් වල. ඉතින් ඒවා සුද්ධ කරගන්න එක තමයි ඉතින් මේ අපි කරන්නෙත්. ඒතකොට අපිත් ඒ විදිහයි. ඉතින් මේ පුඩා දරුවත් වුණත් මේ කාරණේදී දැන් එකම වෙනසක් නෑ. මේ විදිහටම තමයි පටන් ගන්න තියෙන්නේ. ඔය විදියට කරගෙන කරගෙන යනකොට ඔය සුද්ධවීම, ඒ දූවිලි සුද්ධවීම ඉතින් ඒ තමන් ඒ කරගත්තු තමන්ට සම්බන්ධ වෙන මේ බලපාන හේතු ගොඩාක්, බලපාන පරිසරයෙන් ලැබෙන ආදී වශයෙන් ලැබපු කාරණා අනුව කාලේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් එකම තැනකට තමයි කවුරුත් අවසානයේ ගමන් කරන්නේ. ඉතින් ඒක හැමෝගෙම හිත තුළ මේ වගේ පිරිසිදු බව තියෙනවා. ඉතින් මේ වගේ චූටි දුවෙකුට දුඩා දරුවෙකුට පහසුයි හිත මේ පිරිසිදුයිනේ මේ කාලෙදිම. ඉතින් පිරිසිදු කාලේ දැන් ඔය ලොකු සංහස නිතර මතක් කරන එකක් තමයි මේ පොඩි දරුවොන්ට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කාරණයක්. මේ උඩා දරුවන්ගේ හිත මේ ඉතාම ලදරුවගේ හිත මේ ඉතාම පිරිසිදුයි. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ එයා දන්නේ නැහැ ඒක. එතකොට දැන් අපි වගේ ඔන්න වැඩි ලොකු වෙලා 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 ඔක්කොම තියෙන දේවල් එකතු වෙලා ඔළුව පිරිලා බදාගෙන දොඩංගොඩ බදාගෙන වගේ ඉඳලා පුරුදු වෙලා අර ඒකම කර කර ඉන්නකොට අර තැනට යන්න මොකද වෙන්න ඕන? මේ දැනුවත් බව ඇති කරගන්න ඕන මම මෙහෙමයි කියලා. ඒක දන්නේ නැත්නම් කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් හැමදාම ඉතින් ඊළඟ පෑම තමයි. ඒ නිසා මෙන්න මේ දැනුවත් බව තමයි මේ සතිමත් බව තුළින් කරන්නේ. එතකොට අපි මේ මොහොතට මේ ඉරියව්ව වාල්ලා ඉන්න එකට, හිටගෙන ඉන්න එකට, හාන්සි වෙන එකට විදියට ඉරුව හතර ගිහිල්ලා ඊට පස්සේ හැම ඉදිනදා වැඩවලින් හරහා මේ තමන් පිළිබඳ දැනුවත් වීම. දැනුවත් මේ දැන් මම දැන් මේ මෙතන මේ විදිහට ඉන්නේ කියන කාරණේත් ගිහිල්ලා ඔන්න ඔය දැනුවත් බවට, පොඩි ළමයෙක්ගේ හිතේ තියෙන ඒ පිරිසිදුකමේ දැනුවත් බව ඇති වෙන තාක් මේක යනවා. අන්න එතකොට අර කක්ක ගොඩේ ඉඳලා මේ බීරිච්ච කෙනාට ඕක දැනෙනවා. පොඩි ළමයාට ඒ පිරිසිදු බව නිසා දැනෙන්නේ නැහැ. ඉතින් මේ යානදුව වගේ පොඩි කාලෙම වතුරට බැස්සම් පස්සේ යාලා අර දැනුවත් බව ඇති කරගැනීමේ ඉක්මන්කම වැඩි, ඉක්මන් වෙන්න පුළුවන්. යන්නේ වාසිය තමයි තියෙන්නේ. ඉතින් අපි මේ දුවටත් ප්‍රාර්ථනා කරමු ඒක ඉක්මනින්ම සිද්ධ කරගන්න ලැබේවා. මේ තව තව අපිට චිත්‍ර ඇඳලා වීඩියෝ හදලා මේ වගේ වාර්තා එවන්න කියලා අපි ආරාධනා කරමු. අපි බලමු මේ කවුද මේ අපේ නදීප් මහත්තයාට මේ රාජිකා මහත්මියට මොනවද කියන්න තියෙන දුවට කියලා. දැන් සෑහෙන කාලයක් සම්බන්ධයිනේ.
Yes, I know. I saw actually the big improvement when she first joining with us, and also the way she reporting has been improving day by day. So we also feel a lot happier, and also the bit of a proud, you know, we organizing the event, and we feel content because the participant like kids bearing the fruit of our effort, and also the Swaminathan's effort. We are so happy.
ඒකනේ හරි. රාජිකා
එහෙමයි ස්වාමින්වහන් සර්, මම සිංහලෙන් කියන මට වැඩි ඉංග්‍රීසි බැරි නිසා
එහෙනම් අපි එක ගොඩේ වගේ දෙන්නව.
එහෙමයි සංස අපි ගාල් එකක් කියන්නේ.
ආ ගාල්.
එවසානස මම ඇත්තටම දැන් මේ අද දූ ලියපු වාර්තාවත් එක්ක බැලුවහම මට හිතෙන්නේ දැන් අපේ ගෞරවනීය ලොකු ස්වාමීනාංශය අපිට කියනවානේ අපි මුලින්ම අද බණේ කිව්වත් වගේ මුලින්ම කරන්නේ අපි මේක කරන දෙයක්. සත්‍ය වැඩිම වර්ක් වෝකින් හරි සිටි හරි කරන දෙයක්නේ. ඊට පස්සේ අපි දැන් ලොකු ස්වාමීනාංශයත් කියන විදිහට අපි මුලින් හිතලම මේ හිත තැනක හිර කරගන්නවා. ඊට පස්සේ මේ සත්‍ය අපි යන්නේ කොහාටද කියන එක බලන්නේ. කියන්නේ අපි සක්මනක් කරනකොටත් සිතුවිල්ලකට ගියා නම් ඒ සිතුවිල්ල බව දැනගෙන ඉතන ඉන්න එක, ශබ්දයක් බව දැනගෙන ඉතන ඉන්න එක වගේ කාරණා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කියලා තනවා. ඉතින් අද ඇත්තටම දූ ඉදිරිපත් කරපු රිපෝට් එක හැටියට දූ මයින්ඩ්ෆුලි මේ බයික් එක රයිඩ් කරන අතරේ යාට කොහොමද මේ වින්ඩ් එක කියන්නේ හුලඟ දැනෙච්ච විදිහ, එතකොට සත් මේ ක්‍රිකට් මේ පළඟැටියක සද්දය හුනේ කොහොමද, යන් ට්‍රේනින් වීල්ස් වල සද්දය හුනේ කොහොමද, අම්මා බ්ලා බ්ලා ගාලා බයින හැටි හුනේ කොහොමද, පෙඩල්ස් කොහොමද යාගේ කකුලට දැනුනේ. කියන්නේ එයා එක දෙයක් කරාට අර අපි කියන්නේ බුක් කීපින් කියලා මේ කියන්නේ වටේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම එයාගේ සතියට ග්‍රහණය කරගන්න තරම් එයාගේ සතිය ෂාප් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා අද රිපෝට් එකෙන්. ඉතින් නදී කිව්වා වගේ මට හිතෙන්නේ මේ අපිට හරි සතුටුයි මේ මේ දූ හැමදාම මේ රිපෝට් කියන එක ගැන මේ විදිහට. ඒ වගේම මේ අපි වැඩි හිටියෝ විදිහට මං හිතන්නේ අපි හැමදෙනාටම ලොකු පාඩමක් දෙනවා දූ හැමදාම ඇවිල්ලා මේ අපි කොච්චර අපි මේ අපි බෞද්ධ වෙලා ඉපදිලා මෙච්චර කල් බණ අහලා අපි කොච්චරක් මේ ප්‍රතිපදාව කරගෙන යනවද, අපි කොච්චරක් කළ යුතුද කියන එකට අපිට හොඳ පාඩමක් උගන්වනවා දූ. ඉතින් ඒකට අපි හරි සතුටුයි. We are all very proud of you. Please keep writing and encourage everyone here. So then you're giving such a valuable lesson for all of us. Keep writing, keep practicing. That's my advice for you. අවසරයි
ස්වාමීනදීප්.
ඊළඟ වාස්තාව ස්වාමීන් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සතිමත් පර්යංකේදී කයට සිතගෙන මම දැන් මෙතන ලෙස සිතා ටික වේලාවක් සිටිද්දීම හුස්ම රැල්ල වෙත අවධානය යොමු වෙයි. හුස්ම රැල්ලේ වෙනස්කම් දැනෙන අතර සිතුවිලිද එන යන බව දැනගනි. ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වේ. එසේ මිනිත්තු කීපයක් සිටින විට කයෙහි තද ගතිය දැනෙන්නට පටන් ගනී. පාදයේ ඇඟිලි වලින් පටන් ගන්නා වේදනාව ක්‍රමෙන් මුළු කයම තද කරගෙන බෙල්ල දක්වා එන අතර එවිට ආයාසයකින් තොරව දත් මිටි කෑමක් වැනි දෙයක් සිදු වී මුළු සිරුරම දරදඬු වෙයි. නැවත කය ලිහිල් වෙයි. වේදනාව ක්‍රමෙන් අඩු වෙයි. එහෙත් සම්පූර්ණයෙන්ම ගෙවී නොයයි. මෙම චක්‍රය පැයක පරියන්කයේදී 3-4 වතාවක් සිදු වෙයි. ගරු ස්වාමින් වහන්ස, මේ අවස්ථාවේදී වේදනාව වෙත සතියෙන් බලා සිටිමි. මෙහිදී මා විසින් වේදනාව දෙස නොබලා මූලික කමඨහන වන හුස්ම දෙස බලා සිටිය යුතුද? මෙම කඩයිම පසුකර යාමට කුමක් කළ යුතුද? උතුම් සංඝ රත්නයටත් මෙම වැඩසටහන කරගෙන යන සහ සහභාගී වන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවයත් ධර්මාවබෝධයත් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, දැන් මං හිතන්නේ මේ වැඩසටහන ඉතින් ආධුනිකයෝ විදිහට පටන් අරගෙන දැන් මේ ගොඩක් ප්‍රවීණව වේගෙන යන්නේ කට්ටිය. ඉතින් මේ දැන් ওই ආධුනික මට්ටමේ නෙමෙයි මේ විදිහට මේ වාර්තාව ලියීම ඉත මේ වටිනවා. ඇත්තට වාර්තාව මේ සාමාන්‍ය හොඳට ලියාගෙන තියෙනවා තමන්ට දැනෙච්ච දේ. එතකොට ඕකේදී අපි පටන් ගන්නකොට මේ ගැඟට හිත තියෙනවා. තියලා ඒකේ විස්තර බලාගෙන යනකොට මේ විදිහට සියුම් භාවය ඇති වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට ඒ තමන්ගේ රූප කියන කොටස ගෙවිලා යනකොට වෙන වේදනා මත වෙලා තියෙනවා, ඒකත් ලියලා තියෙනවා. ඊට පස්සේ දත් මිටි කන ගතියක් එනවා කියනවා. ඉතින් හරි අමාරුයි. දැන් මේ විදිහට අපේ සාමාන්‍ය මේ ওই පරියන්කේ ගත කරනකොට මුලින්ම මේ හිත ඇඟට දාලා අපි රළු මට්ටමින් එතකොට ওই තියෙන ලෝකය අතහැරලා මේ ඇඟට හිත ගන්නවා. එතකොට ඇඟ විතරයි. ඊට පස්සේ ඇඟේ එකම එකක් අරගෙන හුස්ම හරි මේ විදිහට අරගෙන ඒක සියුම් වෙලා යනකොට ඔන්න ඒ දුකත් අඩු වෙගෙන යනවා. ඉතින් අර මේවා ඉඳලා පුරුදු වෙලා ওই විදිහට මේ සියුම් වෙන අවස්ථා වෙනකොට ඒක දරන්න අපිට හරි අපහසුවක් තියෙනවා. ඒක පුරුද්දක් නෑ. මේ වගේ කෙලෙස් අඩු ගතියක ඉඳලා පුරුදු නෑ. ඉතින් ඔන්න ওই විදිහට මේ සියුම් වෙලා ඒ තත්ත්වයට යනකොට අපිට නිකන් ඒකේ මේ බැලුවාම මේ ඇති අමාරුවුත් නෑ. හැබැයි මේ ඉන්නත් පුළුවන්කමකුත් නෑ. බැලුවා මොකද්ද මේකේ මේ කියලා බැලුවාම හිතා ගන්න බෑ. මොකද්දෝ ඉන්න බැරි කමක් තියෙනවා. ඒකට දත් මිටි කන්නේ නෑ තමයි. හරියට හරි දත් මිටි කන්නේ නැහැ වට ඒ තරම් අමාරුවක් තියෙනවා. ඉතින් ඒක අර කෙලෙස් අඩු ගතියේ ස්වභාවය. ඉතින් ඒකට පුරුදු කරන එක තමයි මේ විදිහට මේ ටික ටික අපි කරන්නේ පරියන්ක ගත කරලා. ඉතින් ඕකත් එක්ක යනකොට දැන් මුලින් පටන් ගන්නවා මේ ඇඟ ඒ රූප හුස්ම ඒ මේ පිම්බීම ඇකිලීම හරීම හුස්මත් එක්ක ගිහිල්ලා ගෙවිලා ඉවර වෙනකොට මේ කයේ තද ගති එනවා. එතකොට ඔන්න අර අපි පටන් ගත්ත මේ ආරම්භනේ මේ ලෝකේ සම්බන්ධව නැහැ. එතකොට අපි කයක් දරත තියෙන්නේ. ඒ කයක් දරතත් එක්ක ගෙවලා ඒකත් හොඳට බලාගෙන ඉඳලා ඒකේ විස්තර හොඳට බලනකොට ඔන්න ඒකත් හැංගිලා යනවා. මේක මේ බලාගෙන ඉන්නකොට මේවා මේ ගෙවිගෙන යන්නේවා තියෙන්නේ. ඔහි විදිගට තියෙන ස්ථිර දේවල් මොකක්වත් නැහැ. ඉතින් අන්න ඕකත් එක්ක යනකොට ඔන්න රූපේ කොයි මොහොතක හරි මේ බලන් ඉන්න ඇඟ කියන ওই රූපය කියන කොටස අපේ ඇඟ මේ තද රළුවට පේන ගති සිහියට හසු වෙන ගති නැති වීගෙන යනකොට අඩු වෙනකොට ඔන්නෙනෝ ඉළඟ කොටස් පටන් ගන්න ඔසියුම් ගතීර් වසේ නාම කියන කොට තමයි වටනිකං නමින් විදිහට කියන්. ඇති ඔන්න ඒ විදිහට වේදනාව බලගින්ද හැබැ ඒකෙදිත් මෙයා කියන එකත් බලන් හිටිය කිරිකිසි ප්‍රශ්නයක් නැතුව. ඉට පස ඒකත් ගෙවන් කල්ලා තියෙනවා මේ අර සියුම් තත්තරත් ඇවිල්ලා තියෙනවර කෙලෙස් අඩු. ඒ චක්‍රය ඒ විදිර චක්‍ර තුනකුත් ගෙවල තියෙනවා. මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ අහන එක. වේදනාව මැද එකක් අහන වේදනාව තියෙන වෙලාවේ ආපහු මූල කර්මස්ථානට දාන්න ඕනද කියලා. අන්න එතන ඉතින් මේ ඇත්තටම සුද්ධ කරන මේ කාරණේත් හොඳයි. වැඩේ තියෙන්නේ මේ ඉස්සරහට ගිහිල්ලා ඉවරලා ආයි මේ ආපස්ස බලලා පස්සට දුවගෙන ඇවිල්ලා මේ ආයි පස්සේ තැනකට නැවතිලා මේ අහන එකක් අහන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අහන එකේදී දැන් මේ විදිහට කතා කරගත්තාම සුද්ධයක් කරගන්න පුළුවන්. ඉතින් එහෙම අවශ්‍යතාවයක් ඇත්ති නෑ. මොකද ඔය මූල කර්මස්ථාන කියන තමන් තෝරගත්තු උස්ම කියන එක මේ ගෙවන් කළා තමයි මෙයා මේක ඇවිල්ලා තියෙන්නේ. වේදනාව කියන එකට එනව නම් එන්නෙත් ඒක ගෙවන් කරලා ඉවර වෙලා. ඉතින් ආපහු පහුරු ගන්න අවශ්‍යතාවයක් නැහැ. අර නිදාගෙන ඉන්න බබා හැරවන්න ඕනේ නැහැ. හැරවලා මේ ඔයා නිදිද කියලා අහන එක කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ තත්යකට ආවා. ඉතින් මේ විදිහට චක්‍ර දෙක තුනකුත් ගෙවන් කරලා තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ කරන් යන එකේ. ඉතින් ඒක දිගටම ওই විදිහට කරගෙන යන්න ඊළඟට ඔය මේ දත්මිටි කන මට්ටම දත්මිටි කන්න තරම් තියෙනවා. එනකොට දත්මිටි කන්නේ නැහැ වගේ ওই ගතිය තුල සන්තෝෂෙන් මේක විවේකය, මේක ප්‍රප්‍රීතිය, මේක ප්‍රමෝදය, මෙන්න මේකට හිත ප්‍රසන්න බව ඇති කරගෙන මෙන්න මේ ගතිය තුල ඉන්න තාක් හිතමතා ගන්නව නෙවෙයිනේ. මේ විදිහට තමන් පටන් ගැනීම ප්‍රතිපදාවෙන් තමයි යන්නේ. ආන්නේ තැනට ආවන් පස්සේ ඒකේ පුළුවන්තරම් ඉන්න උත්සාහ කරන, ඒකේ සතුට වෙන්න, ඒකට ප්‍රමෝදය ඇති කරගන්න, මෙන්න මේකට සතුට වෙලා ඒක බාර ගන්න තැනට අපි යනවා. එතකොට ඔන්න ඔය කියන දුක, ඒ සියුම් වශයෙන් ඔය දුක කියන එක බාරගත්තා වෙනවා. එතකොට ඒක බාරගත්තාන් පස්සේ මේ අනිත් ඊට පස්සේ තියෙන සියුම් රළු වෙමින් එන සියලු දුක් වලට මුහුණ දෙන්න හුරු ගතියක් Tamanට ඇති කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක මේ චක්‍ර 3 4 කුත් ගෙවලා මෙයා තේරුම් ගන්න තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ මේ විදිහට නැවත මූලක් හොයන්න අවශ්‍ය නෑ. මේ විදිහට හිත සැක කරන්න, හිතට මේකට විචිකිච්ඡාව දාන්න ඉඩ දෙන්න එපා. මේ යන විදිහට චක්‍ර ටික නිරන්තරයෙන් ගෙවමින් සන්තෝෂෙන් කරගෙන යන්න කියන තමයි කියන්නේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ, ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. භාවනා ආසනයේ මත හිඳ හුස්ම දෙස අවධානය යොමු කිරීම සිදු කරමි. ආශ්වාස සහ ප්‍රාශ්වාස සියුම් කම්පන ස්වභාවයකින් දැනේ. හිස පුරා කිති කැවෙන කම්පන රසක් නලියනු දැනේ. පසුව සිතෙහි සිතුවිලි නැති වී හුස්ම ගන්න බවට සංඥාවක් පමණක් ඇතිවේ. වරින් වර ගැඹුරු ආඝාතයකට වැටෙන්නාක් මෙන් සිතෙහි කඩාවැටීමක් සිදු වී යලි මතු පිටට පැමිණේ. මෙය කිහිප වරක් භාවනා කරන විට සිදුවේ. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, මේ වார்த்தාවෙත් හොඳට දැන් කරගෙන යන පිරිස්. එතකොට ඒ කෙනෙක් ලියලා තියෙන්නේ. එතන මේ විදියට මේ ආශ්වාස ප්‍රශ්වාසත් සියුම්ව දැනෙනවා කියන එක පටන් ගන්නවා. එතකොට ඒකෙත් ඒක හොඳට බලාගෙන ඉන්නකොට 100ට අහු වෙනකොට ඔන්න ඒ සතිය තුල මේක දකින්න එන්න ඔන්න කම්පන වගේ දැනෙන මට්ටමට සියුම් වෙනවා. එතකොට මේ හුස්ම මෙහෙමයි ආශ්වාසය මෙහෙමයි කියලා එහෙම තේරෙන්නේ නැති එකක් ඔය කියන්නේ. එතකොට ඒකත් හරි. ඔන්න ඊට පස්සේ සිතුවිලිත් නැහැ කියන්නේ හුස්ම ගන්නවා කියන එක මේ කම්පණය කියලා හිත හිත ඉන්නවනේ දැන් මුලදී. ඒකත් ඔන්න අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක නිකන් මේ සංඥාවක් විතරයි, නිකන් හුස්ම ගන්නවා කියන දැනීමක විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ අර කලින් කෙනාගේ වගේම තමයි මේක බලාගෙන ඉන්නකොට මේ තුල සිහිය පවත්නකොට තමන්ගේ ඇඟත් එක්ක හුස්මත් එක්ක ඔය විදිහට යනකොට මේක මේ ගෙවන පැත්තරම තමයි එන්නේ. ඒක තමයි මේකේ ධර්මතාවය. ඉතින් ඒ ධර්මතාවය ක්‍රමක්‍රමයෙන් තමන් අත්දකින්න එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔය වගේ අවස්ථා වෙනකොට ඉතින් ටිකක් අපේ සිහිය එච්චර මේ ඊළඟ කොටස් වෙනකොට අපි මේ මට්ටමට සිහියේ මේ බලයක් තියෙන්නට ඕන ශක්තියක් ඒක හසු කර ගැනීම. ඉතින් ඔන්න ඔය විදිහට ගෙවෙන්න තමයි මේ සිහියේ මේ වැඩි සිහියක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්න එතකොට තමයි මේ සිහියේ වර්ධනය කියන එකත් සිද්ධ වෙන්නේ. අත්‍තරම දැන් ඕක මුලදී සාමාන්‍යයෙන් හුස්මක් අල්ල ගැනීම ආදුනිකයෙකුට අපහසු වුණත් අල්ලගත්ත කෙනාට ඒ හුස්මේ පවත්වන එකේ යම් සිහියක් තියෙනවා කලින් සිහියට වැඩිය. ඒක හුස්ම ඔන්න දැන් ටික ටික මිසියුම් වෙනවා. එතකොට පවත්වන සිහිය අර මේ හුස්ම ගැඹුරට තියෙනකොට තියෙන සිහියට වඩා වැඩි. ඇයි වැඩි? මේ සියුම් දෙයක් අල්ලනවානේ. ඉතින් අන්නේ සියුම් බව ටික ටික වැඩි වෙනවත් එක්ක මේ සිහිය වැඩි වෙන්නට ඕන. සිහිය වැඩි වෙනවා. අහු වෙනවා නම් ඒ ඔන්න විදිහට කම්පන මට්ටමට යනකොට අර මහා රළු හුස්මට වඩා සිහිය වැඩි. ඉතින් ඒක අල්ලගෙන තිනවා. ඉතින් මේ විදිහට ඔන්න දැන් සිත්තුවෙලිත් නෑ කියලා තිනවා. ඊට පස්සේ ඔන්න ඔය මේ මේක ගොජයක්. මේ හැමදේම ගොජයක් වගේ තියෙන ඔන්න ඊපස් සංඥා විතරයි. ඉතින් මේ සංඥා ගොඩට සිහිය පවත්නකොට ඔය විදිහට ඒකේ සිහිය තියන් ඉන්න එක ටිකක් අරිට වැඩි අමාරු. ඉතින් අන්නේ සිහිය පැවැත්වීම තුළදී තමයි මේ ආගාධයකට යන එකක් තියෙන්නේ. ඉතින් අන්න එතනදී අපේ සිහිය මේට අහු වෙලා තියෙනවා මෙන්න එකපාරට මේකෙන් පැනලා එහාට පයින්නවා කියලා. හැබැයි පැනන්නට නැවත ආපවර මොකක්ද එක වගේ එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමන් සිහිය වර්ධනය කළා. දැන් ඕක සක්මනේදී හැම හොඳට අඩියක් පාසා තියලා හැරෙන තැන බලලා මුළු සක්මනම හොඳ සතිමත්ව කරන්න උත්සාහ කළා. ඊට පස්සේ සක්මනේදී වෙච්ච අසති තැන් හොඳට අහු වෙලා ආන් ඒවත් එක්ක යන්න ගියාම ගිහිල්ලා ඒ හුරු කරගන්න සතිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් අපිට. ඔන්න ඔය වගේ අවස්ථාවකදී සංඥා මට්ටමේ තමන් හිත තියෙන වෙලාවේ ඔය ආගාධයකට යන ගතියට අපි ඒ ආගාධයට ගිහිල්ලා අපි සිහියෙන් ඉන්න ගුණ දැන් ආගාද ඉන්නේ කියලා දැනුවත්ව ආන්නේ ගතිය ඇති කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හැබැයි ඔය අපි සුද්ධ කරගත්තත් මේ විදිහට වාර්තා කිරීම කරපු එකෙන් තමන්ට ගැම්මක් එනවා. ඒ වුණාට මේක දිගට දිගට ඊළඟ කොටස බය නැතුව සූදානම් වෙලා මම මේකට යනවා. කිසිම මේ මම මේක ලබනවා කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. සූදානමින් යනවා. සුපිනද විදිහටම මේකට අවස්ථාව දෙනවා. වෙනදට වැඩිය මේ හුස්ම මුල් ටික හොඳට බලාගෙන යනවා පියවරෙන් පියවරමින්. දැන් මේ වාඩි වෙලා ඉන්න හැටි, ඊට පස්සේ ඒක හුස්ම මතුවේ නැහැටි, මතුවෙලා හුස්ම තමන් මෙනෙහි වෙ නැහැටි, ඒක දැන් ගෙවෙන හැටි, ගෙවෙන්න ලේස්ති වෙනකොට ඒකට හොඳ සිහිය දාලා බලන් ඉන්නවා. එතකොට ගෙවිගෙන යන හැටි, ඊට පස්සේ කම්පන ස්වභාවය කොච්චර, මෙන්න මේ කාරණා හැම හොඳ සතියෙන් බලාගෙන ඉන්න ඉන්න තමයි අපි සිහිය වර්ධනය වෙලා අන්න අර සංඥා මට්ටමට ගිහිල්ලා සතිමත් වෙඳලා ඒකෙන් එහාට ටක් ගාලා පයින්නකොට සංඥා ගොඩ නැතුව ඒකටත් සිහියෙන් බලන් ඉන්න හුරුව ගතියක්. ඒ වගේ අර ඉස්සලා කියපෙන්නා වගේ අර අමාරුම தત્වේ මේක. මේ ඇත්තටම අමාරුවක් නැති, නමුත් හුඟක් අමාරුයි වගේ තේර අන්නේ ස්වභාවයට මේක යන ගතිය වෙන්න එනවා. ඒක දැනෙන විදිහ එක එක්කෙනාට වෙනස්. ඉතින් සහලවනවා, සමහරු ගැහෙනවා, සමහරුවට පිරිත් නූල් බඳිනවා, එක එක විකාර කරනවා. දැන් මේ පිරිස් එහෙම නෑ. දැන් මේවයි පොදෙස් අරගෙන මේ ඉදිරියට ගියපු අයෙන් හින්දා සූදානම් වෙලා යනවා ගිහිල්ලා මේක බය නැතුව මේ தත්ත්වය තුළ ඉන්න. මේකට මේ සතුට මේකට සතුට වෙලා දැන් මේ මම මේකේ දියුණුවක් මේ ලබන්නේ කියන කාරණයට සූදානම් වෙලා ඉදිරියට යන්න මේ උපදේශත් හේතු කරගන්න කියලා අපි මතක් කරනවා.
මයි ස්වාමීන් වහන්සේ, ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ, අපි වාචික ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අවසරයි ඒ සඳහා.
ඔව්.
එහෙමයි. අද දෙකක් එසවී තිබෙනවා. එින් මුලින්ම මම සනුකි යන නමින් ඉදිරිපත් වෙලා තිනාට ඉල්ලා සිටිනවා අන්මියුට් කරලා තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණ.
එහෙනම් නම් අඩුයි.
තුව පොඩ්ඩක් හයියෙන් කතා කරන්න පුළුවන්ද? අපිට ඇහෙන්නේ
නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි, එහෙනවා. ඉන්නේ කොහොමද?
හොඳයි. මේ චූටි දුව මේ සම්බන්ධුනේ චූටි දුවෙක් නේද මේ? ආ. අවුරුදු කීයද ඔයාට?
නෑ ස්වාමීන් වහන්සේ.
ඔයාට වයස කීයද?
10යි.
ආ 10යි. එහෙනම් ලොකු එක්කෙනෙක්.
අවුරුදු 10යි. ඔව්.
හරි 10යි. එතකොට අපි සතිපාසලට සහභාගි වෙලා නැද්ද ඔන්ලයින් එකට? එතකොට කඩුවෙලට මේ කුසල හාමුදුරුවෝ එක්ක එහෙම කළා නැද්ද? වෙනසටහන්?
වෙනසටහන් හතර පාරක් තමයි. ෂා. හතර පාරක් තමයි.
ෂා, බොහොම හොඳයිනේ. හතර පාරක් බොහොම හොඳයි. ඉතින් මේ උනන්දු වෙන එක වටිනවා. එතකොට මොනවද ඉගෙන ගත්තේ මේ හතරේ? මේ වැඩසටහන් හතරේ මොනවද දුවට මේ තේරුණේ? දැක්කේ මොනවද?
හුස්ම ගන්න විදියයි, සතිමත් වෙන විදියයි, වාඩි වෙලා ඉන්න.
ආ, බොහොම හොඳයි. එතකොට මේ කොහොමද හුස්ම ගන්න එක කරන්නේ? දුව කරන්නේ කොහොමද? දැන් වාඩි වෙලා ඔයා කොහොමද වැඩි කරන්නේ?
මම මට දැනෙන දේවල් බලනවා.
අන්න හරි, බොහොම හොඳයි. එතකොට මොනවද දැනෙන්නේ?
මගේ කකුල්, මගේ පස්ස පුටුවේ යෑවිලා වගේ දැනෙනවා.
හරියට හරි.
පොළවේ ගෑවිලා වගේ දැනෙනවා.
හරි, බොහොම හොඳයි. ඊට පස්සේ තව?
තව පූසා කකුලේ හැප්පෙනවා දැනෙනවා.
ආ, පූසා කියලා දැනගන්න ඕනේ. එතකොට ඇස් ඇරලාද වහලාද ඉන්නේ?
වහලා.
ආ, හොඳයි. එතකොට ඊළඟට
ඇවිදිනකොට වත්තේ ඇවිදිනකොට කකුලේ ගල් ඇලෙනවා දැනෙනවා.
ආ, දැන් වාඩිලා ඉන්නකොට ඔච්චරද පූසාකින් වැඩේ නවතිනවද?
නෑ සම්මාන්.
ඕ, ඊට පස්සේ මොකද වෙන්නේ? පූසා වන්න ගියා. ඊළඟට?
ඊළඟට තාත්තයි අම්මයි කතා කරන්න
වැහෙනවා. අන්න, ඕක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ කිවල් වල නේද දූලට. ඊට පස්සේ පුතේ?
ඊට පස්සේ එහා ගෙදර බල්ලා බුදුන වැහෙනවා.
ඒ ඒකත් හොඳයි. ඒ කමන්නේ නෑ. ඒක තේරුණානේ. ඊළඟට ඉන්නේ?
ඊළඟට පාරේ වාහනයක ශබ්දයක් ඇහෙනවා.
හරි, ඒකත් හොඳයි. හොඳට සද්දවලට ඇහුම්කන් දීලා තිනෝ සිහියෙන්. ඒතර ඊළඟට?
ඊළඟට අපේ බාසුන් නැහැ මිටියෙන් ගහන ශබ්ද ඇහෙනවා.
හරි, දැන් හොඳට සද්දවලට ඇහුම්කන් දෙන්න හුරු වෙලා. එතකොට දැන් සද්දවල දැන් අපි සද්දවලින් පස්සේ මොනවද ඌට තේරෙන්නේ?
ස්පර්ශ වෙනවා තේරෙනවා.
මොනවද?
ස්පර්ශ වෙනවා.
ආ, මොනවයි ස්පර්ශ වෙන්නේ?
කකුල පොළවට.
ආ, පහ ඔන්න ඇඟට ඇවි බලන්න. හරි, හොඳයි. ඉතින් ඔන්න ඕක තමයි අපි දු සතිය කියන්නේ. ඉතින් දැන් ඕකනේ ඇහුවේ. දැන් ඔන්න ওই දිහට හොඳට ඔන්න වාඩි වුණා. ඔන්න පස්ස තද වෙලා ඔන්න බලාගෙන ඉන්න පිරමීඩේ වගේ ඕක හිටලා තියෙනනේ පොළවේ ඇඟ නේද? හරි සනීපයිනේ. ඔන්න ඔය සනීපේ අපි හොඳට ඇස් වහලා හරි සනීපෙට ඉන්නවා. එතකොට තමයි පූසටත් තේරෙනවා නේ මේ අපේ බබා සනීපෙන් ඉන්නේ කියලා. ඌත් ඇවිල්ලා ඇඟේ ඇතිල්ලෙනවා. ඊට පස්සේ අපි ඒක ගණන් ගන්නෑ පූසා කියලා දන්නවා. ඊට පස්සේ ඔන්න සද්ද ටික ඇහුණා හරි මෙහෙ. ඒ වුණාට ආපහු මේක අන්න අර ඇඟට අර තද වෙලා වාඩිලා හනි සනීපෙට ඉන්නවනේ මං. අන්න ඒකට හිත ආපහු එනවා ගියාට. අන්න ඒ විදිහට හිත හම්බදී ආයිත් ඔන්න මා හොඳ සිහියෙන් ඉන්නවා කියලා සන්තෝෂෙන් ඉන්නවා. මේ ඇස් වහලා වාඩි වෙලා ඇඟට තද වෙලා කකුල් තැත් නැවිලා තියෙනවා. පස්සේ තද වෙලා තියෙනවා. දැන් දුකේ ස්පර්ශ කියලා ඔන්න ওই ස්පර්ශෙත් හොඳට හිතෙන් හොඳට ඇස් වහලා බලාගෙන ඉන්නවා. ওই විදිහට හිත හේදුවනෝ මෙහේ දුවනෝ ආපහු වෙනෝ. ආන්න ඔය සෙල්ලම් ටික බලාගෙන ඉන්න එක තමයි සතිය. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් පටන් ගන්නකොට ඔයා කිව්වේ මේ හුස්ම බලනවයි කියලා. ඒක නම් කිව්වේ නෑ මං. ඇහුවා ඊළඟට කියලා. හුස්මට යන එක කිව්වේ නෑ. කමන්නෑ. ඊළඟ දවසේ මොකක්ද දන්නව කරන්
තියෙන්නේ?
ඊළඟ දවසේ මොකද්ද කරන්නේ? අර හොඳට අර විදිහට ඇවිදිනකොට ගල් ගැට එහෙම තේරුණා ඒක දැක්කනේ. හොඳට සීය වැඩුවනේ ඇවිදිනකොට. ඔයි වගේ ඇවිල්ලා වාඩි වෙලා හොඳට අර කිව්වාගේ දැන් ওই ස්පර්ශය දැනුණා නම් වාඩිලා පස්සේ තද වෙලා කකුල් නැවිලා තද වෙලා පිරමීඩි වගේ මේ හිටලා තියෙනෝනේ. ඔන්න ඕක බලාගෙන ඉන්නකොට මේ හොරෙක් අල්ලන්න වගේ සූදානම් වෙන්න. හොරෙක් අල්ලන්න කැමතිනේ හොරු අල්ලන්න සෙල්ලම් කරන්න. අන්න මේ හොරා තමයි මේ ඇඟ ඇතුලේ වැඩ කරන හොරෙක් ඉන්නෝ. ඒක අල්ලන්න බෑ දඟලලා. අපි කරන්නේ ඔන්න හොඳට වාඩි වෙලා පස්ස තද වෙන හැටි බලලා කකුල් තද වෙන හැටි බලලා මේක ඔන්න හිටලා තියෙනවා මගේ ඇඟ සනීපෙන් ඉන්නෝ. ඉන්න අතරේ හොඳට දැන් මං ඇස් වහලා ඉන්නේ. හෙලවෙන්නේවත් නැහනේ. අන්න එහෙම ඉන්නකොට තමයි හුරු අල්ලන්න පුළුවන්. දඟලලා බෑනේ. දඟලුව තොරා පයින්න දුවනෝ. අන්න එහෙම බලාගෙන ඉන්නකොට මේ ඇඟ ඇතුලේ ওই දඟලන හොරා අල්ල ගන්න පුළුවන්. හුලං වලින් මේකේ දූ කිවෝ වගේ හුස්ම දඟලනෝ. නහයගාව වෙන්න පුළුවන්, බඩගාව වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් දූට දැනෙන්නේ නහයද බඩද කියලා බලන්න ඕන ඊළඟට. හොඳද? බලලා ඔන්න ඊළඟ දවසේ වාර්තා කරනවා. මම මෙහෙම වාඩිලා හිටියා ඉන්නකොට හොරා වගේ මතු වුණේ නහයගාව දැනුනේ. අන්න එතෙන් හොඳට අල්ල ගන්න හොරාව අල්ල නහයගාව හොඳට සිහියෙන් බලාගෙන ඉන්නෝ. දැන් ඇස් වහලානේ. අන්න ඒ බලන් ඉන්නේ සතියෙන්. අන්න සතිය දැන් දුන් අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක. ඉතින් ඕක දිහා හොඳට බලන් ඉන්න සතිය වැඩෙනවා. ඔය අතරේ අම්මලා කතා කරාට කමකුත් නෑ, බාසුන්න හේ දැඟලුවට කමකුත් නෑ, පාරේ වාහන ගියත් කමන්නෑ, පූසාවත් කමන්නෑ. ඒව දැනගන්නකොටම අන්න ඒකත් සිහිය. ආපහු මොකද කරන්නේ? ඒව තිබුණට කමන්නෑ, මට ප්‍රශ්නයක් නෑ, මම හොඳ සනීපෙන් සැහැල්ලු වෙන්නේ ඉන්නේ. ආපහු එනවා ඔය සතුට බලන්න, ඇඟ දිහා බලන්න, හොරා අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. අතෑරෙන්නම් හොරා මන් දැන් ගිහිල්ලා නම් මේ මතුවෙලා නැත්තම් හොරා හැංගිලා නම් ආපහු මුල ඉඳන් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. අපි අල්ලගන්න උත්සාහ කරේ හොඳට, පස්සේ තද වෙලා තියෙනවා, කකුල් නැවිලා තියෙනවා, ඇඟ හිටලා තියෙනවා, ඔන්න කෙලින් මේක තියෙනවා. අන්න මේක ඇතුලේ ආපහු මේ හොරා මතුවෙලා එන හැටි බලාගෙන ඉන්නවා. ඔන්න ඔය සෙල්ලම කරන්න පුළුවන් ද ඊළඟ දවසේ? බොහොම හොඳයි. ඔය විදියට සෙල්ලම කරලා ලියලෙවන්න ඕනේ සක්මනකුත් එක්ක ලියලා. හරි, මේ විදියට කතා කරත් කමන්නේ. බොහොම හොඳයි.
දුවගේ තව ප්‍රශ්නයක් තියෙනවද? දුව මොන හරි අහන්න. දුවට අපි ඇහෙනව නේද? දුවට තව මොන හරි අහන්න තියෙනවද?
නෑ ස්වාමීන් වහන්ස.
නෑ
දීපාමගේ.
දීපාමා බැලුවේ තව තියෙද කියලා. නෑනේ දුව, දැන් ඔය විදියට ලියලා එවන්න ඕන. ඊළඟ දවසේ ලියලා හරි මේ සක්මනත් කළා, එදිනදා වැඩකුත් කළා, එන්න ඕන ඊළඟට. බොහොම හොඳයි.
ඊළඟටම බන්දුල සොයිසා මහතාට අවස්ථාව තිබෙනවා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත්.
අවසරයි ස්වාමින් වහන්සේ. වහන්සේ පැහැදිලි කරපු දෙයක් තව පොඩ්ඩක් දැනුවත් කරගන්න මේ ප්‍රශ්නේ නගන්නේ. දැන් මම සක්මන වගේ එකක් කරනකොට මට තේරෙනවා මේ හිත පිට යනකොට මට නැවත වාරයක් ගන්න පුළුවන්. හැබැයි එදිනෙදා වැඩ කටයුතු කරනකොට ස්වාමීන් වහන්සේ හිතේ විසිරීම සමහරක් වෙලාවට එහෙමම තේරුම් ගන්න අමාරුයි. සමහරක් වෙලාවට වහන්සේ කිව්වා වගේ මේ කියන්නේ සංඥාවකට යනකොට කියන්නේ ඔකට හරි යනවා. නමුත් සමහරක් වෙලාවට හුඟ වෙලාවක් එක එක කතාව ගොතනෝ. මට දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ මොකද්ද ඔබ වහන්සේ කිව්වේ දැනුවත් බව කියලා? ඒ සංඥාවකට යනකොට තියෙන දැනුවත් බව පිළිබඳ පොඩි විස්තර කිරීමක් කරනවා නම් බොහොම පිං.
ඉතින් මේකේ මේ කතාව ගෙතන බව දන්න එක තමයි දැනුවත් බව. එදිනදා වැඩ කරනකොට කතාව යනවා මේ විදිහට, මේ සිහිය අඩු වෙනවා කියලා තේරුම් ගන්නවනේ. ඒක තමයි දැනුවත් බව ඒ වෙලාවේ.
ඔව්, ඒ කියන්නේ අපි ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ එන ඕන දෙයක, ඒ කියන්නේ දැනුවත් බව එහෙම යනකොට එක්ක අපි හිත ප්‍රතික්‍රියාවක් කරනවානේ. ඒතකොට ඒ ප්‍රතික්‍රියාව ගැන දැනුවත් වෙනවා. එහෙම නැත්නම් ඒකට හිත ගියා කියලා නොදෙනවන නම් ඒක ගැනත් දැනගන්නවා. එහෙම ස්වාමීන් වහන්සේ.
ඔව්, දැන් මේකෙදී ඔන්න මෙහෙම කියන්නම්කෝ. එතකොට ඔක තේරෙනවා. දැන් ඔන්න මම දැන් වාඩි වෙලා ඉන්නවා. හරිද? හරි, ඇවිදිනවා කි. හරි, දෙකෙන් එකක් එකක් අරගෙන ඔන්න බලන්න මේකේ. ඔන්න දැන් තද වෙලා තියෙනවා. අපි දැන් චූටි දූර කිව්වේ. ඔන්න පස්සේ තද වෙලා තියෙනවා. හරිද? තද වෙලා තියෙන වෙලාවේ ඔන්න දැන් තද බව දැනීගෙන යනකොට මේක තද බව කියලා ඔන්න එනවනේ එකක්. මේක දැන් ඔන්න දැන් හොඳට තද වෙලා තියෙන මේ තද ගතියයි කියලා දැනෙනවනේ. තේරුම් ගන්නවනේ. හරි, කියවීමක් එනවනේ මොකක් හරි වචන. එතකොට අර තද ගතියේ තියෙන හිත නෑනේ. සියුම්ව බැලුවොත්. එතකොට දැනුවත් බව ගිහිල්ලා වෙන එකට. දැන තද ගතියේ හිත තියෙවනම් එච්චරමයි දැනුවත් බව. හරිද? ඒකම ඔන්න විස්තර කරන මේක තද බවය. ඔන්න දැන් තද වෙලා තියෙන කොට්ටෙටය. ඔන්න දැන් මේ ඉරියව්වය, මේ පටවි ධාතුවය. ওই විදිහට එකක් යනවනේ. තව එකක් මේක ඇතුලේ ස්වභාවයක්. අන්නේ දැනගන්න එක අපි හිතුවොත් අර දැනුවත් බවය කියලා, තදවීමේ දැනුවත් බවය කියලා, ඔන්න එතනදී තමයි අරක අපිට වෙන ගැටලුව ඇති වෙන්නේ. ඒකත් දැනුවත් නම් මේක තදවීමෙන් දැන් පිටපැනලය. මේ තදවීම ගැන කරන සුළු සියුම් විචාරයක් කියලා දන්නව නම් අන්න ඒක ඒ වෙලාවේ දැනුවත් බව. අද ඔන්න ඔය දෙක තමයි ඕකේ ලොකු ගැටලුවකට තියෙන ඇත්තේ. ඕක තමයි විකාශනයේ වෙලාවට අපි කතා කරන්නේ මේ ධර්ම දේශනාවල කරන්නේ හිත මේ චින්තාමය ඒක විස්තර කිරීමක් කරන මේ කරන කාරණාට උදව්වට පිණිස. ඒවා මේ වාඩලා මෙනෙහි කිරීමක නෙවෙයි කියන එකට ඔයතනින් තමයි කැඩිලා යන්නේ. ඉතින් ඕකත් එක්ක ඒ කියන්නේ මේ මොහොතේ ඒ වෙලාවේ දැනුවත් භවය තුල ඉන්නකොට ධර්මතා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ධර්මතා මේ නාම රූපය පටිච්චසමුප්පාදය ඒ මොකක්වත් ඒ වෙලාවේ නැත. ඒව තමයි මේ අත් දකින්නේ. හැබැයි මේ මං අත් දකින්නේ අරවාය කියලා හිතනකොටම අර මේ මොහොතෙන් නියම වර්තමානින් නියම ධර්මයෙන් පැනලා චින්තාවකට වැටලා එක්ක සුතේකට දැනගත් දෙයකට මෙනෙහි කිරීමට ගිහිල්ලා අරක කැඩිලා. හැබැයි ඒකක් දැනගත්තා නම් ඒකයි මේ වෙන්නේ කියලා එච්චර. ඒක දැනුවත් බව ඊට පස්සේ උදව් වෙනවා අපිට ඒක ඉස්සරහට යන්න. ඉතින් ඒ දැනුවත් බව තමයි ওই සතිමත් බව කියලා කියන්නේ. ඉතින් ඕක තමයි විකාශය වෙන්නේ. ඉතින් පටන් ගන්නකොට එහෙම එකක් නැහැ නේ මෙනෙහි කිරීම කරනවා. ඊට පස්සේ ඒවා මේකට මේ මානසිකාර වෙන වෙනම යොදන හිත පිට යන්න දෙන්න එපායි නැවත ගන්න එකී කී කියන ඉතින් ওই විදිහට යනවා. ගිහිල්ලා ඊට පස්සේ ඉබේ කරන තැනක් එනවා. ඉතින් ඉබේ කරන තැන පටන් ගන්නකොට කරන්න යන්න බෑ. මෙන්න මෙහෙමයි මේ ඔක්කොර වෙන්න ඇරලා ඉබේ වෙන්න ඉබේ කරෙන්නයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ අර මුහුදේ මැද්දට ගිහිල්ලා තෑරෙන එකක්. මුහු කියන්න තියෙන්නේ මේ පහාරා සූත්‍රය කියන මේ ගොඩ ඉඳන් පොඩ පොඩ යන ක්‍රමයක් තියෙන්නේ. සිල් රැකලා යන්න තියෙන්නේ. දැන් අපි කතා කරොත් එකපාරට ඔහොම නිවි මේ චිත්ත ධම්මානුපස්සනා කියලා එකක් තියෙනවා. මේ හරි ගැඹුරුයි ඔය කහානුපස්සනා ඇඟත් එක්ක යන්නේ ඌ මේ පොඩි ළමයිගේ වැඩේ කියලා ගියෝ. අර බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයක් තියෙනවා. ඒ ලොකුසාන් නිතරම මතක් කරන්නේ කයට හිත දාන්න ගෝණලාවක නිවනනේ කියලා කියනවා. ඒ වගේ අන්නේ දැනුවත් බව කියන්නේ ඒක. ඒ මොහොතේ. එතකොට දැන් ඔය කියනවා පිට මේ දිනදා වැඩ කරනකොට දැන් ඔන්න අර නිවරණ කොටක වැඩ කිරෙනවනේ. එදිනෙදා. ඉතින් ඒ වෙලාවේ දන්නවනම් මෙන්න මේ දැන් මේකයි තියෙන්නේ කියලා ඒක තමයි සතිය. වර්තමානයේ මොහොතේ. ඒක තමයි මේ අපි මේ කවුරුත් කරන්නේ. දැන් අතරම පිට ඔය විදියට වරුදු වෙන එක තමයි. ඉතින් මමත් කරන්නේ ඒක තමයි. වරුදු වෙනවා. පුහුණු කරනවා. මොකද කියන්නේ මහත්මයා වන්දුල මේ
එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් නෑ වහන්සේ බොහොම ගැඹුරු කාරණාවක් ඉදිරිපත් කරේ මේ වටහා ගන්න පොඩ්ඩක් ඒක බලනවා ස්වාමීන් වහන්සේ දැන් අපි ගමු දැන් එතකොට මේ දැන් අපි පය තියෙනකොට සක්මනක එතකොට අපිට පොළවේ දැනෙන ස්පර්ශය එතකොට ඒක යම් කිසි දෙයක් ඒ කියන්නේ අපිට යම් දැනුවත් භාවයක් තියෙනවා. එතකොට අපි මේ මොහොතේ එතන ප්‍රත්‍යක්ෂ ඒ කියන්නේ දැනෙන දේත් එක්කම අපි ඉන්නවා. එතකොට දැන් එතකොට වහන්සේ කිව්වේ ඒකෙන් පිට ගියාම ඇත්තටම ඒ කියන්නේ අපි පිට ගියා කියලා වෙන එකකට ගියා කියලා දැනුවත්. එතකොට දැන් ඒ කියන්නේ දැන් පිටට යාම දන්නකොට අර පොළවේ තියෙන ප්‍රත්‍යක්ෂේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ වහන්සේ දැන් උත්සාහ කරේ නැත් එවෙලේ අපිට දැනගන්න පුළුවන් නම් මේ පොළවේ තියෙන ප්‍රත්‍යක්ෂ නැහැ කියන එක ඒක තමයි ඒ මේ වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරේ.
ඔව් දැන් මේකයි මූල පටන් ගන්න කෙනෙකුට අපි කියනවා හිත පිට යනවයි කියලා ඔය කකුලේ නැතුව. හරිනේ. හිත පිට ගියා ආපහු ගණ්ඩය කියලා කියනවනේ. උපදේශක් යනවනේ සාමාන්‍යයෙන්. ආධුනික විදියට කියන කරනකොට දැන් සද්දකට ඇහුනේ ආපහු හිත ගන්න ඇඟට කියලා. කකුලට කියලා කියන ඕකෙදි. ඊට පස්සේ ඔය කරගෙන යනකොට දැන් වම දකුණ කියලාත් නැහැ. ඔය දැනීම හොඳට යනවා, දැනෙන ගතිය යනවා, ඒකත් නැහැ. ඔහේ හොල්මන යනවා. ඉබේ වෙන එක වෙනවා. ඒක ඇවිදිල්ල. ඔය වෙනකොට ඕක මේ එතකොට සද්දයක් ඇහෙන එක හිත පිට ගියාය ආපහු ගන්නයි කියලා තැනක් මොහක්වත් නැහෙනේ. ඒ වෙලාවේ ඒ මොහොතේ කකුල ඉන්නවනම් කකුල, ඇඳුම ගෑවෙන එක දැනෙනවා ඇඟුම, හුලං වදිනවනම් හුලං, එහෙම නැත්නම් සිතුවිල්ලන්නා සිතුවිල්ල, ඈ සද්දයක් එනවනම් සද්දේ, මොකක් හරි දකින්නවනම් දකින්නවා. හැබැයි ඒක ඒ වෙලාවේ දැනගන්න ඕන. අර ඇඟ සද්ද වෙලා තිනෝ වගේ ඉස්සෙල්ලා දැනුනේ රූපයක් කිය, ඉස්සෙල්ලා රැහුනේ අර සද්දය. දැන් ඒ වෙලාවේ මට හොඳ සතිය තියුණා. එහෙම වැඩක් නැහැ. ඒකතොට මේ අතීතේ අන්න ඒ වගේ එකක් ඔය කියන්නේ. එතකොට ඒ ටිකක් එහාට ගියාම කපුල් නිසා ලොකු සංසේ මතු කරන්නේ කවුද මේ අපේ ඔය මෙල්බර්න් වලම දුවේක මොන කාගේද ප්‍රශ්න කියලාද කියන්නේ අර පොකටු එක කෑ ගහන එක. සියාරගේ ප්‍රශ්නෙට එනවා ඊළඟට ඒ මට්ටමට. ඒක දැන් ඒක ලොකු සංසේ විතර කියනෝනේ සියාරගේ එක මේ අර ෆැසිලිටේටර්ස් අහනවායි මේ මොකද්ද ඒ කිව්වේ අපිට එහෙම කියන්නේ නැහැ කියලා. ඉතින් ඒ ආධුනික මට්ටමට එහෙම කියනවා තමයි. ඊළඟට මේ කාරණයේද මේ මට්ටමේද කියන්නේ මේ විදියට. ඉතින් ඔක දෙක පටලවා ගත්තොත් බෑ. ඉතින් ඉඳ තමන්ට අදාළ කොටසේදී තමන් ඒකට යනවා. ඒකෙන්ද ඉබේ වෙන්න ඕන තැන් තියෙනවා. ඉබේ වෙන්න ඕන මට්ටම තියෙනවා. එතෙන්ට යනකම් ඉබේ වෙන්න ඇරෙන්න බෑ. ඇයි? අපි ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ මනෝගහනයකට. ඉබේ කියලා ඇස් දෙක වහපු ගමන් කරන්නේ ඒක. ඉතින් ඒ හින්දා ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මේ ක්‍රමයක් තියෙනවා ඇඟට දාන්න. ඒකට කියනවා කායानुපස්සනා කියලා. එහෙම පිළිවෙල හදලා තියෙන හතරක් තියෙන්නේ. වේදනානු චිත්තානු ධම්මානු කියලා. ඉතින් ඒ විදිහට ක්‍රමයක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා ඇඟත් එක්ක යනවා. දැනෙන එකත් එක්ක යනවා කකුලට ඇඟට. ආන් ඒකත් එක්ක ගිහිල්ලා මේ ඊට පස්සේ කාරණා ඉබේ වැඩෙනවා. ඉතින් මේ වැඩෙන මට්ටමට ආවම ඒක තීරුම් ගැනීම ඒ මොහොතේ කරනවා. ඉතින් ඒක සතිමත් බව වඩනකොට තමන්ට දැන් වර්තමානයේදී මෙන්න මේකයි වෙන්නේ කියලා තේරෙන ගතියට ආවම ඔන්න ඔය කාරණා පහසු. එතකොට ඉබේ වෙන එකක් වෙන්නේ නැහැ. හැමොද 100ෙන් බලන් ඉන්න උත්සාහ කරනවා. කළා. ඉතින් මේක වැටි වැටි යන එකක් තියෙන්නේ. මේක පාරට කොහොම වෙන්නේ නැහැ තමයි. ඉතින් මේ මම කිව්වත් මටත් ඔහොම වෙන්නේ නැහැ. ඉතින් මමත් මේ කරන්න උත්සුරුදු වෙන එකන්නේ අපිත් කරන්නේ. ඉතින් අපිත් මේ විදිහට සුත්තය අහලා චින්තාමෙන් ඒක මේ විදිහට කල්පනා කළා. ඊළඟට යොදන්න ඕනේ වැඩේට භාවනා මේ තුනම සම්පූර්ණ වෙන්න ඕන. එක දෙකකින් මුකුත් කරන්න බෑ. කරත්තේ පිටිපස්සේ තියෙන ගුණා ඉස්සරහා ඉන්නමයි ඕන. භාවනාමය ක්‍රමයේ ඉස්සරහාම තියෙන්න ඕන. සුත චින්තාමයේ පස්සෙමයි තියෙන්න ඕනේ. නැත්තම් කරත්තේ යන්න බෑ. අදින්න බෑ. පාරේ යන්නේ නැහැ.
එමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේ කරපු මේ විස්තරේද. ඒතකොට කෙටියෙන් කිව්වොත් ස්වාමීන් වහන්සේ මේ ඒ මොහොතේ වෙන දෙයට අපි දැනුවත්ව සිටීම තමයි මෙතන කළ යුතු අපේ මූලික කාර්යය. ඒ කියන්නේ හිත පිට ගියා නම් ඒකට දැනුවත් වුණා ඉතරයි. කය ස්පර්ශය යම්කිසි වේදනාවක් කය යම්කිසි වර්ධනෝ නම් ඒකට කියාගත්තා.
ඔව්. එතකොට පිට යෑමක් කියලා ඉතින් වර නැගීමකුත් නැහැ. අන්න ඒකයි.
ස්වාමීන්
වහන්ස චැට් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා මට ඉදිරිපත් කරන්න අවශ්‍යයිද?
මේ කවුද අපේ මේ ඇයි මේ රාජිකාට එහෙම කරන්නේ? මේ අත උස්සා ඉන්නවනේ.
අවසර ස්වාමීන් වහන්ස මම කිව්වේ අනිත් පැයට අවස්ථාව
රාජිකා අවසර දුන්නා ස්වාමීන් වහන්ස. ඉංග්‍රීසියෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන මම කියන්න අවශ්‍යයි. After each meditation period, within brackets, Buddhanusmrutiya, I find that my mouth is full of saliva. When I spit it out, there is a drop of blood in it. Please explain me whether I have gone wrong somewhere and what is the solution for this. Throughout the day, whatever I do, always I try to do it with mindfulness. And I know that I am 70% of successful in this. Vartava avasan swaminna.
ඔව්. ඉතින් මේ ලේන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෛත්‍රී වගේ කරානා වෙන්න ඉඩ තියෙනවා. මේ බුද්ධානුස්සතියදී කොහොම ආවද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් මෛත්‍රී කරනකොට අර ලොකු සංස් කියන්නේ මේ සියලු සත්ත්වයෝ දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අල්ලපු ගෙදර පරට්ටි ඇර කියලා කියනවනේ. මේ වගේ වෙලාවට නම් ඉතින් ලේන ඉඩ තියෙනවා. දැන් මේ බුද්ධානුස්සතියෙදිත් ලේන එක මේ වෙන ගැටලුවක්. ඔය කොහොමත් විදුරු මහින් ලේන ලෙඩ තියෙනවා. ඊට පස්සේ ටිකක් දිව මැද්දාම සැරට ලේන්න ගති එන්න පුළුවන්. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඉතින් කෙල උනන එක නම් ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍යයෙන් හිත මේ මොකද්ද සමත් බර වෙනකොට සමතයකට හිත එකඟ වෙනකොට පොඩ්ඩක් මේ ඒ ගතිය එන ගතියක් තියෙනවා. ඒක ඉතින් දැනුවත් වෙන එකත් හොඳ සිහිය. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ලේන එක භාවනාවට එහෙම විශේෂ සම්බන්ධයක් නැහැ. ඉතින් දත් මිටි කනවනම් සහ විදුරු මස් හපනවනම් දිව හපලනම් වෙන්න පුළුවන්. මේ බුද්ධානුස්සතිය බුදුහාමුදුරුව මතක් වෙනකොට ඕක වෙන්න නම් ඉඩක් නෑ මං හිතන්නේ. නොදැනුවත්ව වෙන එකක් නින්දක දීහිලා වෙන එකක් වෙන්න පුළුවන්. ඉතින් එදිනෙදා වැඩවලදී හොඳ 100ෙන් කරනවා කියලා තියෙනවා. ඉතින් මේ 70%ක් හොඳයි කියලාත් කියනවනේ. ඉතින් 70%ක් හොඳ නම් ඉතින් ඒකට අපිට මුකුත් කියන්නත් බෑ. නමුත් ඉතින් මතක් කරන්න පුළුවන් අපේ මේ විවේචනයේ තියෙන උපදේශ පත්‍රිකා මේවා පිළිබඳව නැවතත් පොඩ්ඩක් සලකා බලන්න බලලා මේ සති පිහිටවීමේ ඒ මූලික උපදෙස් ටිකත් උත්සාහ කරලා බලන්න. සමහර විට 70% පන්න ගන්න එකෙන් පුළුවන් වෙන්න ඉඩ තියෙනවා කියලා මතක් කරන්න පුළුවන්. ඒ නිසා මේ සතිපාසලේ YouTube මේ අඩවිය තියෙනවා, සතිපාසල මේ Facebook, සතිපාසල මේ වෙබ් එක තමයි හිතන්නේ ඊයේත් පෙන්නවා මේ මේ පියවරෙන් පියවර වීඩියෝ සහිතව මම හිතා විස්තර සහිතව තියෙනවා. ඉතින් ඒවත් එක්ක යන්න හුරුවක් මේ මේ පොඩ්ඩක් කැමැත්තක් ඇති කරගන්නවා නම් අපිත් කැමතියි. ඒකත් එක්ක ගියොත් සමහර විට ඔය 70 පන්නලා යන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා කියලා මතක් කරන්න පුළුවන්. ඉතින් හොඳ සතුටෙන් කෙරෙගෙන යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කෙලේන මේ ගැන නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔය ලේන ගතියක් කියුව එක නම් මේ භාවනායි බාධාක් වෙන විදිහක් නම් නැහැ.
රාජිකාට අවස්ථාව තියෙන රාජිකා ප්‍රශ්න ඉදිරිපත්
කොහොමද සුදීනදී? මගේ ප්‍රශ්නට යන්න කලින් ස්වාමීන් වහන්සේ මම අර කලින් ප්‍රශ්නෙට පොඩි දෙයක් එකතු කරන්න අවසර ඉල්ලනවා. මේ අර 70ක් හොඳට වෙනවා නම් අපේ මේ අපේ පොඩි හාමුදුරුවෝ කියන වගේ ග්ලෑඩ් ගේම් එක දාලා 70ක් හොඳට වුණා කියලා සතුටු වෙන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ ඒක නිසා ඒක පොඩ්ඩක් මතක් කර දෙන්න ස්වාමීන් වහන්ස.
ප්‍රවීණ උපදේශක් ඒක අපි දන්නේ අපේ ප්‍රවීණයෝනේ දැන් මේ අපි ආධුනික මේ වැඩසටහනේ තාම
මේ අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ ඇත්තටම මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන්
ඒක මට අදාළ නැහනේ. කුසල හාමුදුරුවෝ ඉන්නේ බෑ මේ මේක වැරදීනේ මේ එක්කෙනකින් අහන්නේ. නැත්තම් විස්තර කරනවා නම් මෙන්න මෙහෙමයි කාරණයක් කියලා කමක් නැහැ. ඒනට සදාචාරය විරෝධී මට හිතෙන්නේ. ළඟත්
කුසල හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ
ඒක නෙන්න නැහනේ.
කමක් නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් ඉදිරි උපදෙස් දෙන්නකෝ.
මේ මම දැන් සම්පූර්ණ වගකීම රාජිකාට දාලා තමයි උපදෙස් දෙන්නේ.
ආසමක් නැහැ ස්වාමීන් වහන්සේ. මම කොහොමද මේ මට අහුවෙන්නේ ප්‍රශ්න ඔය අස්සක කොනක තියෙන දේවල් ලොකු හාමුදුරන්ගෙන් තමයි බැනුම් අහනවා. ප්‍රමාණ මේ වුණාට ඉතින් එහෙම දෙයක් දැක්කම අහන්නත් හිතෙනවා මට.
ගාල්ලේ කොහෙද කිව්වේ?
මම ගාල්ලේ හික්කඩුවේ ස්වාමීන් වහන්සේ.
අප්පා හික්කඩුවේනේ.
ඔබ වහන්සේ කවද ස්වාමීන් වහන්සේ?
මම නම් හිටියේ සංගමෙත්ත කිට්ටුව.
එහෙම මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අද දස අකුසල් ගැන කුසල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේදී මතක් කරා. එතකොට කිව්වේ මේ විෂම ලෝභය කියලා මේ දස අකුසල් වල ලෝභය හඳුන්වන. මම හිතන්නේ ඒක පාලි වචනේ මට මතක විදියට අභිජ්ජා වෙන්න ඕනේ. එතකොට දස අකුසල් වල අභිජ්ජා සහ අනිත් එක කිව්වේ බද්ධ වෛරය. ඒක ව්‍යාපාද විදියට තමයි මම හිතන්නේ දස අකුසල් වල තියෙන. ඒතකොට පංච නීවරණ ගත්තොත් එහෙම පංච නීවරණ වල තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද. මට තියෙන ප්‍රශ්නේ දැන් පංච නීවරණ වල කාමච්ඡන්ද ව්‍යාපාද කියන දේ සහ දස අකුසල් වල අභිජ්ජා ව්‍යාපාද කියන දේ දෙකම එකද? දෙක වෙනස්ද? එකම නම් ඇයි ඒක වෙනස් නම් දෙකකින් හඳුන්වන්නේ කියන නිකම් පොඩි ගැටලුවක් ආවා. මේ ඔබ වහන්සේට ඒ ගැන පොඩි අපිව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද?
ඒකේ දැන් ඔය බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඉතින් එක එක කාරණා දැන් පංච නීවරණ කියනකොට ඒක විතරයි. ඒකකින් කාරණා. එතකොට ඒකේ තියෙන ව්‍යාපාදයට විසම ලෝභෙත් තියෙනවා. මේ මේ ඒක ව්‍යාපාදයට පටිගෙත් කියන්න පුළුවන්, බද්ධ වෛරය කියන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රෝධය, එහෙම නැත්නම් ද්වේෂය ඔක්කොම වචන ඒක තුල තියෙනවා ව්‍යාපාදේ. ඒ තුල ඔක්කොම තියෙනවා. ඉතින් ඒක මේ කොටස් වෙන අවස්ථා තියෙනවා එක එක තැන්වල. දැන් දස අකුසල් වෙනකොට තව විදිහක්. ඒතොර ආරෂ්ඨාංගික මාර්ගය කියනකොට තව එකක්. ඊට පස්සේ මොකද්ද මේ මේ දැන් ඔය දස සංයෝජන කියනකොට ඒකේ තියෙනවා පටිග්ග. ඒක ඒකේ ඔක්කොම අන්තර්ගතයි. ඒ කියන්නේ මේ මේ දස සංයෝජන වල කියනකොට මේ මුළු ඔක්කොම ඒ තුල අන්තර්ගතයි මුළු ලෝකෙම. සක්කායදිට විචිකිතා හිලපත පරමත කාමරාග පටිග. ওই පටිග කියනකොට අර ද්වේෂකෝ ඔක්කොම ওই කියන ව්‍යාපාදෙත් තියෙනවා, බද්ධ වෛරෙත් තියෙනවා, ඔක්කොම තියෙන්න ඕන. හැබැයි ඒක ඒක ඇතුලේ වෙදිලා තියෙන්නේ මේ ඒකෙන් ඔක්කොම වෙනවා කියන එක නෙමෙයි. දැන් අර අප්‍රමාදේ කියනකොට මුළු ඔක්කොම කකුලක් තුල සියලුම මේ සත්තුන්ගේ කකුල් දානවා වගේ දාන්න පුළුවන් කියනවනේ සාරිපුත් සාන්නාසේ. ඒ අප්‍රමාදයේ තුල මුළු බුද්ධ ධර්මයම තියෙනවා කියනවා. ඉතින් ඒ විදිහට තියෙනවා. ඉතින් ඒ තැන්වල විස්තර කිරීම මේ විදිහයි. ඉතින් ඒකට අදාළව තමයි ඒ දේවල් තියෙන්නේ. ඒ අර එකක් තව එකක් එක මෙහෙම විස්තර ගලප ගන්න ගිය ගමන්ම තමයි ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඔය විෂම ලෝභය කියලා ඔය ඇහිලා තියෙන්නේ අපිට මේ සාමාන්‍ය ලෝභෙ නෙවෙයි, අර විකෘති ආසාවන් කියලා ඇහිලා තියෙනවා. ඊළඟට බද්ධ වෛරය කිව්වහම මේ එකපාරට මේ කෙනෙක් දැකලා තියෙන අමනාපේ නෙවෙයි, අර නිකන් සංසාරයට යන්නේ සෝව මං ඉපදි මෙරි මම රාගෙන කනවා උපනුපන් ජාති කියන වගේ ඒ වගේ එකක් කියලා බද්ධ වෛරය. ඉතින් ඒ වගේ සරලව ගත්තාම හරි කරන්න තියෙන්නේ මේ වැඩේ කරන් යන එක. එතකොටයි ඒ ඒ තැන්වලට අදාළව වචන දාගත්තම හරි. ඉතින් පංච නීවරණ කියන්නේ නිවර අවුරණ පහ. මේ පහට මේ ඔක්කොම අයිති වෙන්නේ පැහැ වෙනවනේ. ඉතින් ඒක දියුණු වෙන්න කෙනාගේ ඒ කියන්නේ ඔය ධර්මතා මේ ආධ්‍යාත්මික දියුණුව කියන්නේ මේ මාර්ගඵලලාභින්ගේ ඒ ඒ ඒ දේවල් අඩු වෙවි යනවා ඇති. ඊට පස්සේ ඒ අනුව තමයි ඔය රස සංයෝජන හැදිලා තියෙන්නේ. මෙන්න මේවා අඩු වෙනවායි සක්කා විචිකිච්ඡා නැතයි ඔය විදිහට කියන්නේ. ඒ ඔය විදිහට ඒවා අඩු වෙනවා. අඩු වුණාට ඒ අඩු වෙනකොට ඔය බෙදෙන කෑලි තමයි ඔය කොටස් විදිහට මේ බෙදෙන්නේ. ප්‍රධාන වශයෙන් ව්‍යාපාද ව්‍යාපාද කියන්නේ ඉතින් තරහ. තරහ තමයි ඔක අර කොටස් 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 වල බෙදිලා යන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිළි. තවත් තිස්සලා නැති නිසා අපි වැඩසටහන මෙතනින් අවසන් කරමුද ස්වාමීන් වහන්සේ?
ඔව්. දැන් වෙලාවත් ගිහිල්ලා නේ ගොඩක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නදී පේනන් ගොඩක් තින් ඔයාලට අද ප්‍රශ්න ඉදිරිපත් කරාට.
එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
එහෙනම් ස්වාමීන් වහන්සේ අද අපි වැඩසටහන අවසන් කරමු. අද පුණ්‍යානුමෝදනාව ඇතර මම කරනවා කියලා හිතුවා. හේතුව මේ අපේ කවුද උසල ස්වාමීන් වහන්සේ මේ 50 වෙනි වැඩසටහන අපේ
50 කට් කරානේ දැන් මේ ආවනේ අද ඒ වුණාට ලොකු දෙයක් නේ ආව එක මොකද දැන් ප්‍රශ්නයක් නැහැ අපිට හෙට මෙහෙට යන්න පුළුවන්.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇත්තටම මේ අපි මේ වැඩසටහන මුලින්ම පටන් ගත්තේ අගෝස්තු 9 වෙනිදා. කියන්නේ හෙට වගේ දවසක තමයි යෞද්දේ පටන් ගත්තේ. ඉතින් මං හිතුවේ ඇත්තටම ඒ දවස අපේ විශේෂ මේ මග සටහනක් විදිහට සඳහන් කරනවා කියලා. එනකොට 49 වැඩසටහන කරද්දී මේ කුසල ස්වාමීන් වහන්සේ කොහොමහිනා එන සතිය 50 නේද කරන්නේ. අපි ඒකට පාටියක් දාමු, ඩිස්කෝසක් දාමු කියලා තමයි හිතින් සටහනක් ගිය සතියේ නිකන් විශේෂ දවසක් විදිහට සැලකුවේ. මට හිතන ඉතින් මේ අවුරුද්දක් පුරා මේ වැඩසටහනට මේ දායකත්වය දක්වපු හැමෝම මතක් කරන්න කියලා අද ඒකද ඇත්තට මුලින් මතක් කරන්න ඕනේ. මම ගිය සතියේත් කිව්වා වගේම මේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපිට මේ 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 අවස්ථාව ලැබලා දුන්නේ ආධුනිකය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් කරමු කියලා මම කරපු යෝජනාවක් නිසා. මට මුලින්ම අගෝස්තු 2 වෙනිදා පටන් ගන්න කියලා කිව්වට මට අපේ දරුවන්ගේ සති පාසල තියෙනෙත් මේ වෙලාවෙමයි. සහ මං යෞදේ වෙනකොට මට ශල්‍ය කර්මයකට දවස් දීලා තිබුණා ජූලි 31. ඉතින් ඒක නිසා ඒ කාරණා දෙක නිසා මම මුලින්ම බෑ කියලා. පස්සේ කෝවිඩ් නිසා හොඳට හරි නරකට හරි මේ මගේ ඒ ශල්‍ය කර්මයේ දවස දින නියක් නොවුණු කල් ගියා. ඊපස්සේ මං හිතුවා එහෙනම් මේ කමන්නේ මම මේක පටන් අරගෙන කාට හරි කරගෙන යන්න දෙනවා කියලා සති පාසලට උදව් කරන්න ඕන නිසා දරුවන්ට. ඒනවල මට පටන් ගත්තට පස්සේ හිතුණා කාගෙ නැතත් මගේ කමටහන් පිරිසිදුනා කියලා වැඩසටහන. ඉතින් ඒක නිසා මම හිතුවා මම මේක දිගටම පුළුවන් විදිහට සහයෝගයක් දෙනවා කියලා. එහෙම හිතලා තමයි මම මේක අවුරුද්දක් තිස්සේ මේකට මට දායකත්වය දෙන්න මේ හැකියාව ලැබුණේ. ඉතින් ඇත්තටම ගිය සතියේත් මම දැනගත්ත විදිහට සහ මට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මේ අවුරුදු පුරාම මේ සෑහෙන පිරිසක් මේකෙන් මේ ප්‍රයෝජන ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම මේ වැඩසටහන කරන්න ඒ අනුග්‍රහය සහ ඒ උපදෙස් ලබා දුපු ගෞරවනීය රුපු ස්වාමීන් වහන්සේ අපි මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ගෞරවනීය කුසල ස්වාමීන් වහන්සේ බොහොම මහන්සි වෙලා ඇත්තරම් පටන් ගන්න කාලේ ඉඳලම මේක කොහොමද කරන්න ඕනේ, මෙහෙම උපදේශ පත්‍රිකාවක් හදමු, මෙහෙම මෙහෙම දේවල් කරමු, මේක සරල කරමු, අලුතෙන් එන අයට වඩා තේරුම් ගන්න පුළුවන් විදිහට මේ වැඩසටහන වෙනස් කරන්න ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම සාගර ස්වාමීන් වහන්සේත් අපිට සෑහෙන දායකත්වයක් ලබා දුන්නා මේ පුළුවන් හැම අවස්ථාවකම සම්බන්ධ වෙලා. ඒ වගේම දැන් අපිට ධම්මදුත් ස්වාමීන් වහන්සේ සහ ධම්මසරණ ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය දායකත්වයක් ලැබෙනවා. ඉතින් මේ ආසාදේ අපි මේ සියලුම ස්වාමීන් වහන්සේලා නිසන්නමනේ ආශ්‍රයෙන් අපිට මේ ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ වගේ අපිට ධර්ම මේ වගේ ශාසනික සේවාවක් කිරීම සම්බන්ධයෙන් ඔබ ස්වාමීන් වහන්සේලාගේ නිදුක් නිරෝගී ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී බව ලැබෙන්න මේ කරගෙන යන ශාසනික කාර්යයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ඉදිරියටත් කරගෙන යන වැඩි ප්‍රමාණයකට මේ ධර්මය ලබා දෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම ඔබ වහන්සේලාගේ මේ සසර ගමන කෙලවර කරගන්න පුළුවන් ගත යුතු කියලා විශ්වාස කරන මේ බෝධියක් තියෙනවා නම් ඒ බෝධිය හැකිකුණි සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ වෙලාවක මන් නිතරම සිහිපත් කරන දෙයක් තමයි මේ ලෝකශාන්ත මමැනි ගෞතම භාග්‍යවත් බුදුරන් වහන්සේගේ සිට ඒ බුද්ධ වචනේ අද දක්වා අරගෙන එන්න කැපකිරීම කරපු සහ ඒ දායකත්ව ලබා දීපු මහා ලොකු පිරිසක් ඉන්නවා. අපි කවදාකවත් දන්නේ නැති, අපිට දැනගන්න බැරි. ඒක නිසා ඒ සරියුත් මහරහතන් වහන්සේ සිට මේ දක්වා මේ ශාසනය රැකගන්න ඒ දායකත්වය දීපු සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපි සිහිපත් කරන්න ඕනි කියලා මට හිතෙනවා. ඒ වගේම අනාථපිණ්ඩිකස්ස ඒ කාලේ ඉඳලම, බුද්ධ කාලේ ඉඳලම මේ ගිහි ප්‍රජාව කියලා විච දායකත්වය නැතුව මේ ශාසනය මෙච්චර කල් පැවැත්වෙන වෙන විදිහක් නැති. ඒක නිසා ඒ දායකත්වය දීපු හැම කෙනෙක්වමත් අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම නිසන්නවණේ වගේ ස්ථානයක් ගිහි කරන්න දායකත්වය ලබා දීපු ගිහි පැවදි උදවිය හැම කෙනෙක්වම අපි සිහිපත් කරන්න ඕනේ. ඒ හැම දෙනාටම මේ සසර කෙලවර කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ තාක් කාලය තුල හැම දෙනාටම හැකියකමනින් මේ අපි කරන සියලුම කුසල ශක්තියන් අනුමෝදන් වෙලා මේ ඒ සසර කෙලවර කරගන්න හැකියකම ශක්ති ධෛර්ය වාසනා ලැබේවා කියලා මම මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම මේ වැඩසටහන මම හැමදාම කියන්නේ මගේ නම ගියාට හැම යන්නේ වෙන කට්ටියකගේ මේ මම ඇවිල්ලා මෙතන කතා කරනවා විතරයි අදට. ඉතින් ඒ වුණාට මේ මට මෙහෙම ඇවිල්ලා කතා කරලා බය නැතුව මේ වැඩසටහන ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මගේ වටේ ඉන්න අයගේ සහයෝගය නැත්නම් ඉතින් ඇත්තටම පත්මනැන්ද තමයි ලොකු බරක් දරන්නේ මේ වැඩසටහනේ. මේ Google Forum ඔක්කොම මැනේජ් කරන්නේ, ඒ අදාළ වෙලාවට ප්‍රශ්න අපිට එවන්නේ, ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් ඒක නිසා පත්මනැන්ද රුණදීප් හැමදාම ප්‍රශ්න කියවන අපිට මේ දායකත්වය ලබා දෙනවා. මොනවා හරි වෙලාවකදී ඕන වෙලාවකදී හදිසියේ මොනවා හරි කෙනෙක් කියඩුවකුරන්නොත් නාමන්ත හැම වෙලාවකම උණ වෙලාවක සහයෝගය ලබා දීලා තියෙනවා මට මේ අවත කාලය තුළ. ඒ වගේම බන්දුළු මාමා, ඊළඟ අක්ක නලින්ක හැමදාම අපිට මේ රෙකෝඩින් වලින් සහයෝගය ලබා දෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ගේම ශක්තිය ධෛර්ය අපිට මෙච්චර කාලයක් ලැබුණ නැත්නම් මේ වැඩසටහන කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ සහයෝගය ලබා දෙන සංවිධායක මණ්ඩලය හැම දෙනාගේමත් අනන්ත පින් මේ කරන කාර්ය වෙනුයි. ඒ හැම දෙනාටම තමන් තමන්ගේ බලාපොරොත්තු වෙන විදිහට මේ සංසාර කෙලවර කරගන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබෙන්න, එතෙක් නිදුක් නිරෝගී මේ දීර්ඝාෂ ලබා ගන්න මේ සියලුම කුසල කර්මන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලොකු ස්වාමීන් වහන්සේගේ, නිසන් වහන්සේ, අනිස් ස්වාමීන් වහන්සේලාගේ සංවිධායක මණ්ඩල මේ හැම දෙනාට මේ වැඩසටහනින් දායකත්ව ලබා දෙන අවස්ථාවේ ඒ අයගේ වැඩ කටයුතු බලාගත්ත රාජකාරි බලාගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ හැම දෙනාටමත් මේ කුසල ශක්තියින් අනුමෝදන් වෙන්න ඕනේ. මේ මාර්ගයට ප්‍රතිපදාවට එන්න ශක්තිධාරී වාසනාව ලැබෙන්න ඕනේ කියලා මතක් කරනවා. ඒ වගේම මෙච්චර වැඩසටහනක් කරත් අපිට අදාළ නැහැ, මේක සාර්ථක වෙන්නේ නැහැ, පිරිසක් ආවේ නැත්නම් මේ වැඩසටහන සම්බන්ධයෙන්. ඒ නිසා මේ අවුරුද්දක් කාලය තුළ මේ වැඩසටහන සම්බන්ධ වෙලා මේකෙන් ප්‍රතිඵල ලබා ගත කෙනෙක් ඉන්නවා. ඔය හැම දෙනාටමත් අපි මේ අනුමෝදනා කරනවා. ඔය හැම දෙනාගම නිදුක් නිරෝගී බව ලැබෙන්න, මේ සසර හැකියකින්ම කෙලවර කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ටිකක් දිග පුණ්‍යානුමෝදනාවක් සමා වෙනවා වෙලාව ගත්තට. ඒකට මට හිතුණා ඒක අපි කරන්න ඕනි කියලා. ඒ හැම දෙනාටම ඒ පුණ්‍යානුමෝදනා කරන අතරේ එහෙනම් අපි අද වැඩසටහන අවසන් කරන්න හිතන්නේ
50 දී කරන්න තිබ්බේ. මම නම් 50 දී ඔක්කොටම පින් දුන්නා. කුසල හාමුදුරුවෝ පටන් මේ එහෙමයි සයන්ස් වෙනකම් පින් දුන්නා මේ අපිත් එක්ක ළඟ හිටින් ඉන්න.
එහෙම 13 සයන්ස් 13 සයන්ස්
මතක් කරන්න ඕනේ. මේ දැන් පැනලා කරන්නේ කුසල හාමුදුරුවෝ නම් ඊදා මේ තනියෙන්ද කොහෙද පාටිය දාලා තියෙන කුටි ඉඳන් ආවෙත් නෑ.
ඒක තමයි දැන් ඩිස්කෝ එකක්ද මොකද දැම්මකෝ අපිට මුකුත්
හම්බුනේ නෑ. ආවනේ දැන් ලොකු දෙයක් අම්මි ඒක වටිනවා.
හරි සාමිනාස්. එහෙනම් අපි ඇත්තටම මේ අපි මේ 13 වෙනි කෘතිය ස්වාමිනාස්සයවත් මතක් කරන්න ඕනේ. මට අමතකුණා සමා වෙන්න ඕනේ ස්වාමිනාස්ස.
එහෙමයි
ස්වාමින්වහන්සේ, ඇත්තටම කියන්න ඕනේ මම මේ 13 කුටිය ස්වාමින්වහන්සේට තරම් වැඳලා නැතුව ඇති කිසිම හාමුදුරුවෙක් නෙක්ට මගේ මේ
ජීවිතයක් අගේ ආඩම් පොඩ්ඩක්
පොඩ්ඩක් නෙමෙයි හොඳටම හරිම ආඩම්බරයි. අපිට බණ කියන්න දෙන්නේ නැහැ. ඒ වුණාට මේ මම ඩුබායි වැඩසටහන ඇව්වා, හරිම ලස්සනට බණ කිව්වා. අපිට මොකද්ද ඒ අපි වැඩසටහන් වලට එන්නේ නැති වුණාට මට කියනවා මොනවද රාජිකාන්න ඔන්ලයින් රාජිකාටකෙමුණ මැසේජ් කතාන් ඒ වෙලාට සාමනාස අපි නිතිම අපට
මේ පස්සේ කතාගන්න වන දැන් ඕක සිදියන ගඩ පස්සේ පුළුවන්
ඒවයි සාමනාස අප පුුණ්ඥාන මෝදනා කරමුන්නම් අපි සේරුම දෙවියන්ට මේ පින් අන්මෝදනා කරමු. එත්තාවතාචාම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං